Kata-kata kita tidak kira nak mandi. Namun ketika Anwar Nabi Kerim Bangga Omi tidak kita dalam bangun kerjaan itu, Eka mana dengan karya itu yang sebutnya pembelajaran terangnya. Maksudnya, aku berulang lagi Dharma Bhayam Bahira Kuti Rupa Diya Dharma Dharma Diya Dharma Subhahari Api Dharma Me Bhoti Bhoti අපි බාහිර පරිසරය බාහිර වටපිටාව දිහා බලලා තමයි සාර්ථක සාර්ථකතාවය සමාර්ථකම් මේ ලෝකී සද්ධාව ඇති කරගන්න ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ සද්ධාව ඇති කරගන්න රූප ප්‍රමාණෝ රූප ප්‍රසන්නෝ යම් කිසි කෙනෙක් හරි සද්ධාව ඇති කරගන්නවලු මේ කෙනෙකුගේ රූපය දැක්ක පමණකි. ආරෝහ පරිණාහයෙන් යුක්තව බොහොම ප්‍රසාද ජනක ප්‍රියසූලී රූපය දැකලා මේ වගේ රූපය තියෙන කෙනෙක් නම් බොහොම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙන්න ඇති. හොඳට ධර්මයකුත් ඇති. මෙයා ඇසුරු කරන්නේ නම් හොඳයි කියලා දකින රූපය ප්‍රමාණ කරගෙන සද්ධාව ඇති කරගන්න. රූප ප්‍රමාණ රූප ප්‍රසන්න. එයාගේ ප්‍රසන්න භාවයට සද්ධාවට රූපය විතරයි ප්‍රමාණ වෙන්නේ. ගෝස ප්‍රමාණ ගෝස ප්‍රසන්න. තව කෙනෙක් සද්දය හුමු පවනකින් පැහැදීමටපත් වෙනවා. අහවල් ස්වාමීන් වහන්සේ නම් නැත්නම් අහවල් කෙනා නම් හරිම හොඳයි කියලා කිව්වෝ. එයාගේ ප්‍රතිපත්තිය මෙන්න මෙහෙමයි කියලා කිව්වෝ. එයා මේ වගේ කරන කෙනෙක් කියලා කිව්වෝ. ඒ ගැන වචනේ ඇහුණු පමණකින්ම සද්ධාව ඇති කරගන්නවා. සද්ධාව ඇති කරගෙන එයා ඇසුරු කළොත් හොඳයි. එතෙන්ට ගියොත් හොඳයි. එතන වටිනවා කියලා කලම පැහැදීම ඇති කරගන්නවා. එයාගේ ප්‍රසන්නතාවයට මොකද ගෝසප්පමානෝ ගෝසප්පසන්න. සබ්දය ප්‍රමාණව. ඊට පස්සේ තව කෙනෙක් ලෝක ප්‍රමාණෝ ලෝක ප්‍රසන්නෝ. රළු ප්‍රතිපත්තිය දැකලා සමහර විටක පාංශ කුළු සිවුරු පෙරවන්නේ, ඉරිච්ච සිවුරු පෙරවන්නේ, ඉන්නේ සොහොනක නැත්තම් කැලේක තනියම කුටියක. එතකොට එක වේලයි වළඳන්නේ, පින්දපාතේ වළඳන්නේ. උපූක්ෂ ප්‍රතිපත්තිය දැකලා මේ වගේ ප්‍රතිපත්තිය තියෙන කෙනෙක් නම් බොහොම ශ්‍රේෂ්ඨ පුරුෂේ, ඒකාන්තයෙන් නිවන පිණිස මෙහෙයු සිත් ඇති කෙනෙක් කියලා රූක්ෂ ප්‍රතිපත්තිය පහදිනවා. එයාගේ පැහැදීමට මෙම ප්‍රතිපත්තිය රළු දිවි පැවැත්මා. රළු දිවි පැවැත්මා. තව කෙනෙක් ඉන්නවා ධම්ම ප්‍රමාණෝ ධම්ම ප්‍රසන්නෝ. ධර්මය දැකලා ධර්මයේ ස්වභාවය දැකලා ඒකාන්තේ මේ ධර්මය රාගය නැති කරන්න, ද්වේෂය නැති කරන්න, මෝහය නැති කරන්න කියලා ධර්මය දැකලා සද්ධාව ඇති කරගන්නවා. ධම්ම ප්‍රමාණෝ ධර්ම ප්‍රසන්නෝ. එයින් යම් කිසි කෙනෙක් රූපය ප්‍රමාණ කරගෙන හැසිරෙයිද, ශබ්දේ ප්‍රමාණ කරගෙන හැසිරෙයිද, රළු පැවැත්ම ප්‍රසාදය කරගෙන ඉඳීද, මෙන්න මේ සද්ධාවට කියන අමෝලික සද්ධා. කරුණු කාරණා තේරුම් ගන්නේ නැතුව නිමිති මාත්‍රයකින් හිතේ පැහැදීම ඇති කරගත්ත හිස් පුද්ගලයේ යම් කිසි කෙනෙක් ධර්මය දැකලා ධර්මයේ ස්වභාවය දැකලා ඒකාන්තයෙන් මේ ධර්මය සසර ගෙවා ගැනීම පිණිස, රාග දේශ මෝහ නැසීම පිණිස හේතු වෙනව නේද කියලා ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තු මෙන්න මේ පැහැදීම ආකාරවති සද්ධාව නැත්තම් සහේතුකයි කියලා. ඉතින් අද වර්තමානයේ දිහා ගත්තාම ගොඩාක් දෙනෙක් තියන්නේ අමෝලිකා සද්ධා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී එක උපාසක මහත්තයෙක් ඉන්න, එයා කැලේ ගිහිල්ලා දර කපලා විකුණලා ජීවත් වෙන කෙනෙක්. මේ උපාසක මහත්තයා කියන ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ, මම බොහෝ කලක් බොහෝම සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරනවා. කොහොමද ඔබ සිල්වත් ගුණවත් උපස්ථක මේ ස්වාමීන් වහන්සේලා කියලා දන්නේ? ස්වාමීන් වහන්සේ කැලේමයි ඉන්නේ, පින්ඩපාතෙන්මයි යැපෙන්නේ, පාසිකූල සිවුරමයි කෙරවන්නේ, ආරණ්‍යකමයි ඉන්නේ. මෙන්න මේ හේතුවෙන් බොහෝ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාට මම උපස්ථාන කළා, උපකාර කළා කියලා කියනවා. ගැහැවිය සුදුවත් අදින ගිහිව් ඔබට සිල්වත් දුස්සීලය තෝරගන්න බෑ. කැලේ හිටපු පමණකින්, සූක්ෂ ප්‍රතිපත්ති තිබුණු පමණකින්, පාංශුකූලික සිවුරු දැරූ පමණකින්, පිණ්ඩපාති වෙච්ච පමණකින්, ආරණ්‍යක වෙච්ච පමණකින් කෙනෙක් සිල්වත් වෙන්නේ නැහැ, කෙනෙක් දුස්සීල වෙන්නේ නැහැ කියලා දේශනා කරපු සූත්‍රකුත් තිබුණා. ඉතින් මේ ටික මම මතක් කළේ අපිට නුවණ නැති වුණොත්, කරුණු කාරණා සහේතුක තේරුම් නොගත්තොත්, අපි බාහිර නිමිති මාත්‍රයකින්ම ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ඇති කරගෙන සමහර විටක ධර්මය නැති පරිසරයක් තුළට අපි යමු වෙන්න පුළුවන්. මෙතනදී මම ඔයගලන්ට හොඳ සූත්‍රයක් කියලා දෙන්නම්. ඔයගොල්ලෝ සමහර විටක හිතන්නේ සිල්වත්කම තියෙනවා නම් බොහෝම හරි කියලා, දුස්සීලකම තිබුණොත් බොහෝම වැරදි කියලා. නමුත් ඔයගොල්ලෝම ගිහිල්ලා බලන්න, ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ දසක නිපාතේ, සංයුත්ත නිකායේ දසක නිපාතේ තියෙනවා නිගසාලා කියලා සූත්‍රයක්. දවසක් ආනන්ද සරියුත් මහ රහතන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේ වඩින ගමන් මේ මෙගසාල උපාසිකාවගේ ගෙදරට පොඩ්ඩක් ගොඩ වුණා. ගිහම ඉතින් මේ මෙගසාල උපාසිකාව ඇවිල්ලා වන්දනාමාන කළා. එක්තරා මිටි ආසනයක් අරගෙන එකත් පසෙක ඉඳගෙන ආනන්ද හම්රගහ ස්වාමීනි, මට හරි ප්‍රශ්නයක් තියෙනවා. මගේ පියා පහු කාලෙදී බ්‍රහ්මචාරී වුණා, බ්‍රහ්මචාරීව වාසය කළා. සුළු පියා අග්‍රක්‍මචාරීව ගිහි ගෙදර සිය බිරිඳ එක්කම වාසය කළා. ඉතින් මේ දෙන්නම කලුරිය කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේ දෙන්නම සකදාගාමී වුණා ගිහිල්ලා දිව්‍ය ලෝකේ උපන්නා කියලා. ඉතින් මේ බ්‍රහ්මචර්යා වීමෙන් පළක් නැහැනේ, අර අබ්‍රහ්මචර්යා වීමෙන් පළක් නැහැනේ, මේකේ වෙනස මොකද්ද? මට මේක තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ආනන්ද මහ රහතන් වහන්සේ සද්ද නැතුව ඒක අහගෙන ගිහිල්ලා පිණ්ඩපාතෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ සිද්ධිය දේශලා කළා. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මිගසාලා උපාසිකාව මෙන්න මෙහෙම මතක් කළා, පියා බ්‍රහ්මචාරී වුණා, සුළු පියා බ්‍රහ්මචාරී වුණා, නමුත් මේ දෙන්නම පරලෝදි සමානයි කියලා. ඉතින් මෙතෙන්දී බ්‍රහ්මචර්යාවේ හැසිරීමත් අබ්‍රහ්මචර්යාවේ මේ විමතතර වෙනසක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද ඒ මාගම මෝඩයි, නිගසාලාව හරි මෝඩයි. නිගසාලාවට මේ ඉන්ද්‍රිය නානත්වය තේරෙන්නේ නැහැ. මේ ධාතු නානත්වය තේරෙන්නේ නැහැ. ආනන්ද යම් කිසි පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ව තීරණය කරනවා නම් මම හෝ මම බඳු නුවණක් තියෙන කෙනෙක්ම විය යුතුයි. කිසිම වෙලාවක ආනන්ද බාහිරයෙන් බලන පුද්ගලයෙක් තීරණය කරන්න එපා කියලා ආනන්ද මේ පුද්ගලයෝ දස දෙනෙක් කියනවා. එක පුද්ගලයෙක් ඉන්නවා හරිම සිල්වත්. හැබැයි මරණයෙන් පස්සේ පිරිහීමට දුගතියකටම පත් වෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා හරිම සිල්වත්. මරණයෙන් පස්සේ සුගතියකටම වැඩිවීමකටම පත් වෙනවා. එක පුද්ගලයෙක් ඉන්නවා හරිම දුස්සීලයි. හැබැයි මරණයෙන් පස්සේ දුගතියකටම යනවා. එක පුද්ගලයෙක් ඉන්නවා හරිම දුස්සීලයි. හැබැයි මරණයෙන් පස්සේ පිරිහීම චුට්ටක පිරිහෙන්නේ පරලෝ සුගතිගාමි වෙනවා වැඩි දියුණුවක්ම බලාපොරොත්තු වෙනවා. එක පුද්ගලයෙක් ඉන්නවා අධික රාගයි. හැබැයි මරණයෙන් පස්සේ දුගතියකටම යනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික රාගයි. හැබැයි මරණයෙන් පස්සේ චුට්ටක පිරිහෙන්නේ සුගතියකටම යනවා වැඩි දියුණුවක්ම වෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික ද්වේෂයි තරහ යනවා. මරණයෙන් පස්සේ දුගතියකටම යනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික දේසයි තරහ යනවා. මරණයෙන් පස්සේ චුට්ටක පිරිහෙන්නේ නැහැ. වැඩි දියුණුවක් බලාපොරොත්තු වෙයි. තව පුද්ගලයෙක් ඉන්නවා ආනන්ද මරණයෙන් හරිම මාන්නයි. මරණයෙන් පස්සේ දුගතියකටම යනවා. දුගතියකටම යනවා. පිරිහීමකටපත් වෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික මාන්නයි. මරණයෙන් පස්සේ සුගතියකටම යනවා පිරිහීමක් වෙන්නේ නැහැ. දුස්සීල සිල්වත් දුස්සීල රාගයේ තියෙන ද්වේෂයේ තියෙන මාන්නයේ තියෙන පුද්ගලයෝ පහ පහ 10ක් ගන්නවා බුදුරජාණන් වහන්සේ. අරගෙන මේ දුස්සීලයි සිල්වත් දුස්සීල රාගයේ තියෙන තරහ යන මාන්නයේ තියෙන පස් දෙනෙක් ඉන්නවා ඒකාන්තයෙන් අපායට යනවා නැත්නම් මරණයෙන් පස්සේ පිරිහීමටමයිපත් වෙන්නේ. වැඩිමක් වෙන්නේ සිල්වත් දුස්සීලයි රාගයේ සහගතයි ද්වේෂ සහගතයි මාන්නේ තියෙනවා. හැබැයි මරණයෙන් පස්සේ පිරිහෙන්නේ වැඩිමක්ම වෙනවා දියුණුවක්ම වෙනවා මිස කවදාවත් පිරිහෙන්නේ නැහැ කියලා 10 දෙනා පෙන්නලා ආනන්ද කුමන කෙනෙක්ද සිල්වත් වුණොත් පිරිහෙන කුමන කෙනෙක්ද දුස්සීල වුණත් පිරිහෙන රාගයේ තිබුණත් පිරිහෙන ද්වේෂයේ තිබුණත් පිරිහෙන මාහනයේ තිබුණත් පිරිහෙන කෙනා කුබඳු කෙනාද මේ ගති තිබුණත් පිරිහෙන්නේ නැත්තේ කියලා පුද්ගලයෝ 10 දෙනෙක් පෙන්නනවා. මොකද අපි ඔය ස්වභාවයට නොවන් නැතිවත් අපි බලන්නේ බාහිරින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් තැනක ලාමක අකුසල ධර්මයෝ නිර්වශේෂී නිරුද්ධ වෙයි නම් ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව තතුසේ යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් අහල නැත්නම් හිතින් හිතල නැත්නම් හිතින් හිතල පුරුදු කළ නැත්නම් යම් තැනක ලාමක අකුසල ධර්මයෝ නිර්වශේෂී නිරුද්ධ වෙයි නම් ඒ ධාතුව නැත්නම් ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව දන්නේ අහලත් නැහැ හිතලත් නැහැ හිතින් හුරු පුරුදු කළත් නැත්තම් එබඳු කෙනා සිල්වත් වුණත් දුස්සීල වුණත් රාග සහිත වුණත් ද්වේෂ සහිත වුණත් මාන්න සහිත වුණත් ඒකාන්තයෙන්ම මරණයෙන් පස්සේ පිරිහීමකටමපත් වෙනවා දුගතියකටමපත් වෙනවා. යම් කිසි කෙනෙක් ලාමක අකුසල ධර්මියෝ නිර්වශේෂී නිරුද්ධ වෙයි නම් ඒ ඵල සමාධිය හොඳට අහලා තියෙනවා. ඒ ඵල ප්‍රඥාව හොඳට අහලා තියෙනවා. හොඳට දන්නවා ඒ ධාතුව. හොඳට හිතින් හිතලා තියෙනවා. හොඳට හිතින් පුරුදු කළා තියෙනවා. හොඳට හිතින් හිතපු හොඳට හිතින් පුරුදු පුහුණු කරපු යා සිල්වත් නම් දුස්සීල නම් රාග සහිත නම් ද්වේෂ සහිත නම් මාන සහිත වුණා. එයා මරණයෙන් පස්සේ දියුණුවක්ම බලාපොරොත්තු විය යුතුයි. වැඩිමක්ම බලාපොරොත්තු විය යුතුයි. කිසි දවසක පිරිහීමක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ආනන්ද මහත්තයා බලන්න සංයුත්ත නිකායේ දසක නිපාතේ නිගසාල සූත්‍රය ඔය වචන ටිකෙන් ඔහොමටි. එතකොට ලාමක අකුසල ධර්මියෝ නිර්වශේෂයෙන් නිරුද්ධ වෙයි නම් ඒ ඵල සමාධිය මොකක්ද? ඵල ප්‍රඥාව මොකක්ද? ඒ ඵල සමාධියට යන මාවත දන්නවද? ඒ ඵල සමාධිය දන්නවද? ඒ ඵල සමාධියට යන මාවත දන්නවද? ඒ ඵල ප්‍රඥාව දන්නවද? ඵල ප්‍රඥාවට යන මාවත දන්නවද? අපි යන්නේ ඒ ටිකයි ඉගෙන ගන්න ඕනේ. යම් කිසි කෙනෙක් මේ ටික දන්නේ නැතුව සිල්වත් වුණත් සිල්වත් වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් මේ ශාසනය කොහොම හරි සීලියක් වර්ණනා කරන්නේ. බොහෝම සමාධිමත් වෙන්න පුළුවන්. නමුත් මේ ශාසනය කොහොම හරි සමාධියක් වර්ණනා කරන්නේ. බොහෝ නුවණක් තියෙන්න පුළුවන්. නිර්දිවිදාදී දිබ්බ චක්කු දිබ්බ සෝතාදී නුවණක් තියෙන්න පුළුවන්. නමුත් මේ ශාසනය වර්ණනා කරන්නේ. මම එදත් අර මතක් කළානේ. නයිදම් බික්කවේ ලාභ සක්කාර සිලෝකාන සංසන්න සීල සම්පදාන සංසන්න සමාධි සම්පදාන සංසන්න ඥාන දසරණ සංසන් යාචකෝ මේ බික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒතදත්ත මෙදම් බික්කවේ බ්‍රහ්මචර්යං ඒතං සාරං ඒතං පරියෝසන්ති. මහානි මේ ශාසනයේ ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී උපදවා ගන්නටත් නෙවෙයි තියෙන්නේ. න සීල සම්පදාන සංසන් සිල්වත් වීම පිණිස නෙවෙයි තියෙන්නේ. සමාධි සම්පදාන සංසාර සමාධි ඇති කරගන්නවත් නෙමෙයි මේ ශාසනේ තියෙන්නේ. ලාභ සත්කාර ඇති කරගන්නවත් නෙමෙයි මේ ශාසනේ තියෙන්නේ. සිල්වත් වෙන්නත් නෙමෙයි මේ ශාසනේ තියෙන්නේ. සමාධි ඇති කරගන්නවත් නෙමෙයි මේ ශාසනේ තියෙන්නේ. න ඥාන දර්ශන සංසාර ඥාන දර්ශනයෙන් සදහත් නෙමෙයි මේ ශාසනේ තියෙන්නේ. යාචකෝ මේ අකුප්පෝ චේත විමුක්තිය ඒතදත්ත මෙදම්බ්‍රික බ්‍රහ්මචර්යං ඒතං සාරං ඒතං පරියෝසනං. මහණෙනි අකුප්පෝ චේත විමුක්තියක් තියෙනවා නම් ඒ සඳහායි මේ බ්‍රහ්මචර්යාව. ඒකයි සාර, ඒකයි අවසානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි තැනක ලාමක අකුසල ධර්ම නිරෝධයෙන් නිරුද්ධ වෙයි නම් ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව හොඳට අහලා ඉතින් වුරුදු කළා තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ අපි බාහිර ස්වરૂපයේ දිහා බලලා අපි අවල දුස්සීලයි රාග සහිතයි දේශ සහිතයි මාන්න සහිතයි කියලා අපි හිතාගෙන කලකිරෙනවා. නමුත් ඇත්තටම අනිත් තැනකට වඩා සමහර විටක බොහොම ශ්‍රේෂ්ඨයි. අපි සමහර විට බොහොම සද්ධාව ඇති වෙනවා සීලයේ ගැන, යම් ගුණය ගැන. නමුත් ලාම කකුස ධර්ම නිරෝධයෙන් නිරුද්ධ වෙයි නම් ඒ ධාතු එතන දන්නේ නැහැ. ඒ නිසා මෙතනදී සිල්වත් බවවත් නෙමේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොට සැලකුවේ. දුස්සීල බවවත් නෙමේ, රාගවත් නෙමේ, දේශයත් නෙමේ, මාන්නෙත් නෙමේ. මේක සසර අවිද්‍යාව ඇතුලේ තියෙන ධර්මතා ටිකක්. අවිද්‍යාව නිසා මේ හැම ප්‍රශ්නයක්. නමුත් යම් තැනක යම් දවසක මේ අවිද්‍යාව දුරු වෙන මාවත එයා දන්නෝ නම් එයා කවදා හරි දවසක මේක නැති කරගන්නවා. එකෙන් පෙන්වී ලාමක අකුසල ධර්මයේ නිරෝධයෙන් නිරුද්ධ වෙන ඒ ධාතුව යම් කිසි කෙනෙක් දන්නවා නම්, ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව දන්නවා නම් ඒකාන්තින් එයා යම් දිනක ඒ ධර්මතාවය උපදවා ගන්නවා. ඒ ධර්මතාවයට පැමිණ වාසය කරනවා මෙලොවදී හෝ පරලොවදී. නමුත් එහෙම නැති කෙනාට කිසිම දවසක ඒ ධර්මතාවය ලැබෙන්නේ නැහැමයි. එතකොට මොකද්ද? දුස්සීල වුණත් සිල්වත් වුණත් රාග සහිත වුණා, ද්වේෂ සහිත වුණා, මාන සහිත වුණා, මරණයෙන් පස්සේ පිරිහෙන්නේ නැති ලාමක කුසල ධර්මිය නිරෝධයෙන් නිරුද්ධ වෙන ඵල සමාධිය ඵල ප්‍රඥාව කියලා කිව්වේ මොකේදද? ඒ ඵල සමාධිය කියලා කියන්නේ රාග විරාග චේත විමුක්තියට. රාග විරාග චේත විමුක්තිය ලබන්නේ කොහොමද? රාග විරාග චේත විමුක්තිය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් රූපය හොඳට පිරිසිඳ දැකලා කාමයේ සම්පූර්ණ දුරු කළා, කාමයෙන් වෙන් වෙලා කාමයේ නිසා එන අකුසල ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තිනෙමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පහට කියනවා අකුසල කියලා. කාමයෙන් වෙන්ව අකුසල ධර්මයෙන් වෙන්ව විවේකයෙන් හටගත්ත ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කරයි නම් මෙන්න මේ ඵල සමාධිය කියන රාග විරාග චේත විමුක්තිය කියලා. ලාමක අකුසල ධර්මයෝ මෙන්න මේ ධාතුවට පැමිණ නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවා. එයා හොඳට දන්නවා මේ රූපය, මේ රූප ඇතිවීම, මේ රූප නැතිවීම, මේ රූප නිරෝධය කියලා හොඳට දැකලා, මේ රූපයේ පිරිසිඳ දැකලා, මේ රූපයට මේ විදිහට හිත තබලා මේ කාමයෙන් නිසරණ විය යුතුයි. කාමයෙන් මිදිය හැකි, මිදිය යුතුයි. මේ කාමයෙන් මිදුණු දවසට අකුසල ධර්මයන්ගෙන් හිත මිදෙනවා. කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් මිදුණු තමාව දකිනකොට එයාට ප්‍රීතිය ප්‍රමුදිත බවක්, ඔදවැටුණු බවක් ඇති වෙනවා. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසා හිත කය දෙක සැපසහගත වෙනවා. මේ හිත කය දෙක සැපසහගත කල්ලි හිත සමාධි වෙනවා. ඒ සමාධිය විතක්ක සහිතයි, විචාර සහිතයි, ප්‍රීති සුඛ ඒකග්‍රතාවයකින් යුක්තයි. මෙන්න මෙතෙන්ට පැමිණ දවසට සියලු ලාමක අකුසල ධර්ම නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා මේ රාග විරාග චේතෝ විමුක්තිය ගැන හොඳට දන්නවා. රාගය විරාග වෙනවා මෙන්න මේ ධ්‍යානයට ඇවිල්ලා, නැත්නම් මෙන්න මේ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්ව ලබන සමාධියේදී. ඒක දන්නවා නම්, හොඳට හුරු පුරුදු කරලා තියෙනම්, හිතනවා නම්, එයා කවදා හරි දවසක ඒ ධාතුව උපදවාගෙන තියෙන්නේ, උපදවාගත හැකි. සම්පූර්ණම සිතේ තියෙන දුස්සීලකමක් තියෙනම්, රාගයක් තියෙනම්, ද්වේෂයක් තියෙනම්, මාන්නයක් තියෙනම්, දේශයක් තියෙනම්, මෙන්න මේ කෙලෙස් ටික මෙතෙන්ට ඇවිල්ලා නිරුද්ධ වෙනවා. මාන්නෙ නෙමෙයි, රාගයයි දුස්සීල බවයි, රාගයයි ද්වේෂයයි කියන ටික මෙතෙන්ට ඇවිල්ලා නිරුද්ධ වෙනවා, ඉතුරු නැතුව. ඒකට කියනවා ඵල සමාධිය කියලා. ඵල ප්‍රඥාව කියලා කියන්නේ මොකේදද? අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තියට. අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තියට. යම් කලක ස්පර්ශ පත්‍යෙන් උපන්න නාම ධර්ම ටික පිරිසිඳ දැකලා යම් කිසි කෙනෙක් මේ අවිද්‍යාව විරාග ස්වභාවයට පමුණුවලා කෙලෙසුන්ගේ හිත මිදෙයිද, ආශ්‍රයෙන් හිත මිදෙයිද, මෙකට කියනවා අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්ති. නුවණින් මිදෙයිද, ඒ නිසා අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්ති කියලා කියනවා. රාග විරාග චේතෝ විමුක්ති කියලා කියන්නේ අනාගාමී කෙනා. අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්ති කියන්නේ රහතන් වහන්සේ නමක්, සුස්ක විදර්ශක. එතකොට මෙයා මේ තැන් දෙක දන්නවා. මෙන්න මේ ටික දන්න අය ලෝකේ ඉන්නවා. නමුත් බාහිරින් අපිට හොයන්න බෑ කියන බුදුරජාණන් වහන්සේ. මේ ටික දන්නේ නැති අයත් ඉන්නවා. නමුත් බාහිරින් අපිට හොයන්න බෑ කියනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි පුද්ගලිය තීරණය කරන්න එපා. පුද්ගලයෙක් තීරණය කරනවා නම් තීරණය කරන්ද සුදුසුයි මම හෝ මම්බඳු කෙනෙක්. ඒ කියන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඒහා සමාන තියෙන කෙනෙක් විතරයි සුදුසු පුද්ගලයෙක් මනින්න කියනවා. ඒිට මෙහා කෙනෙකුට මයින්නවන මයින්ඩ් නිකමට හරි තියෙන එකම දේ තමයි ධර්මය. ඒ ඇරෙන්ද වෙන පුද්ගල ස්වභාවය දැකලා, බාහිර වටපිටාව දැකලා පැහැදීමොත් අපැහැදීමොත් ඇති කරගන්න එපා. ඒක හිස් තේරුමක් නෑ. ඒ නිසා අපි පොඩ්ඩක් බලමු රාග විරාග චේතෝ විමුක්තිය ඇති කරගන්න යන ගමන් මග මොකක්ද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් අවිද්‍යා විරාග ප්‍රඥා විමුක්තිය ඇති කරගන්නේ කොහොමද කියලා. මේ ශාසනයේ පුද්ගලයෝ 7 දිනක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙයි. උබුතෝ භග විමුක්ත පුද්ගලයා, පඤ්ඤා විමුක්ති පුද්ගලයා, කායසක්ති පුද්ගලයා, දිට්ඨිපත්ත පුද්ගලයා, සද්ධා විමුක්ත පුද්ගලයා, සද්ධානුසාරි ධම්මානුසාරි කියලා පුද්ගලයා 7 දිනක් ඉන්නවා. එයින් උබුතු භාග විමුක්ත කියන්නේ දෙපැත්තෙන් මිදිලා. මොකෙන්ද? අෂ්ඨ විමුක්ඛයන්ගෙන් රූප ධ්‍යාන හතරත් ලබලා අරූප ධ්‍යානත් හතර ලබලා බාහිර සමාධිය උදව් කරගෙන අෂ්ඨ විමුක්ඛයන්ගෙන්ම හිත නිදිලා ඒ වගේම ආශ්‍රව ධර්මයෝ ක්ෂය කරගෙන ආශ්‍රව ධර්මයන්ගෙන් හිත නිදිලා අෂ්ඨ විමුක්ඛයන්ගෙන් ආශ්‍රව ධර්මයන්ගෙන් කියන මේ දෙපැත්තෙම හිත මිදුණු කෙනාට කියනවා මොකද්ද උබුතෝ භාග පුද්ගලයා කියලා පඤ්ඤා විමුක්ත පුද්ගලයා කියලා කියන්නේ අෂ්ඨ විමුක්ඛයන්ගෙන් මිදිලා නැහැ පඤ්චේන්ද්‍රිය තීක්ෂණයි ප්‍රථම හෝ ද්විතීය හෝ තෘතීය හෝ යම් කිසි මට්ටමක ධ්‍යානයක් ලබලා ඒ ධ්‍යානයේ ඇසුරු කරගෙන ආශ්‍රයයන්ගෙන් හිත මිදිලා ආශ්‍රය ධර්මයන්ගෙන් හිත මුදව ගන්නවා ධ්‍යානයේ වසීභාවයට පත් කළා නැතිව. හැබැයි මේ උබ්බතෝ භාග්‍ය විමුක්ත පුද්ගලයායි පඤ්ඤා විමුක්ත පුද්ගලයා කියන දෙන්න විතරයි රහත්. කායසක්කේ කියන පුද්ගලයා විතක අනාගාමි හෝ වෙන්න පුළුවන්, සකදාගාමි හෝ වෙන්න පුළුවන්, සුවං හෝ වෙන්න පුළුවන්. එයා කායගත සතිය මුල් කරගෙන ප්‍රතිපදාව හැතරන කෙනා. දිට්ඨිපත්ත කියන පුද්ගලයා සෝවම් පලස්ත පුද්ගලයා. මේ දිට්ඨිපත්ත පුද්ගලයාත් බොහෝ විටක සෝවම් පලස්ත හෝ සකදාගාමි හෝ අනාගාමී වෙන්න පුළුවන් ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන. සද්ධා විමුක්ත පුද්ගලයා සෝවම් හෝ සකදාගාමි හෝ අනාගාමී වෙන්න පුළුවන් හැබැයි සද්ද ඉන්ද්‍රිය මුල් කරගෙන තියෙන. මේවැ ඉන්ද්‍රියන්ගේ නානත්වයක් තියේ. එයා යන ගමන් මාර්ගයේ නානත්වයක් තියේ. නමුත් යතහ භූත ඥානය එකමයි. එයා යන ගමන් මාර්ගයේ මේ චර්ත නානත්වයක් තියේ. තව පුද්ගලයෙක් ඉන්නවා සද්ධානුසාරී ධම්මානුසාරී. මෙයාට තියෙන්නේ අනඤ්ඤාතඤ්ඤසංති ඉන්ද්‍රිය සෝවාන් ඵලයේ ලැබීම පිණිස පිළිපන්න. සකදාගාම ඵලයේ ලැබීම මාර්ගයේ ලැබීම ඵලයට පත්වීම පිණිස පිළිපන්න මාර්ගගත පුද්ගලයා. සද්ධානුසාරී පුද්ගලයා ඵලයට පැමුණාම සද්ධා විමුක්තත් ධම්මානුසාරී පුද්ගලයා ඵලයට පැමුණාම දිට්ඨිපත්තත් කියලා කියනවා. එතකොට මෙතනදී පඤ්ඤා විමුක්ත කියන පුද්ගලයා ළඟ රාග විරාග චේතෝ විමුක්ති කියන ගතිය තියෙනවා. රාග විරාග චේතෝ විමුක්තිය තියෙන තැන පඤ්ඤා විමුක්තිය නැහැ. මේ චරිත දෙක අර පුද්ගල චරිතයකින් නෙමෙයි මේ ප්‍රතිපදා චරිතයකින් නේ හඳුන්වන්නේ. එතකොට රාග විරාග චේතෝ විමුක්ති කියන්නේ රාගය විරාග ස්වභාවයට ගිහිල්ලා හිතේ තියෙන ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදෙනවා. හිතේ තියෙන ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා රාගය විරාග ස්වභාවයට පත් කරනවා. සමාධිය මුල් කාරණාව කරගෙන නුවණ. ඒකට කරන්න තියෙන එකම දෙයයි. මොකක්ද? රූපයේ පිරිසිඳ දැකීම විතරමයි. නාම ධර්ම අවශ්‍ය නැහැ. නාම ධර්ම චුට්ටක්වත් අවශ්‍ය නැහැ. රූපයේ පිරිසිඳ දැකීම විතරමයි කරන්න ඕනේ. අනාගාමී වෙන්න පුළුවන් රාග විරාග චේතු විමුක්තිය ඇති කරගන්න. හැබැයි රූපයේ පිරිසිඳ දකින ක්‍රම දෙකක් තියෙයි. රාග විරාග චේතු විමුක්තිය ඇති නොවන විදිහට රූපය තිත තබන්න පුළුවන්. එතකොට රූප භවී උප්පත්ති පිටිස පවතිනවා. යම් ක්‍රමයකට රූපය පිරිසින් දැක්කහම රාග විරාග චේතු විමුක්තිය ඇති වෙනවා. අනාගාම වෙනවා. මේ ධර්මතාවයට හේතුව මොකද්ද? සම්මා දිට්ඨිය තමන් සන්තකේ තබාගෙන සම්මා දිට්ඨිය සංකප්ප වාචා කම්මන්ත කියන මේ මග්ගංග පරියාපන්න වූ මාර්ගංග ටිකින් යුක්ත ස්වභාවයකින් යුක්තව රූපයේ පිරිසිඳ දකින්ද යොමු වෙන කෙනා රූපයේ පිරිසිඳ දකිනකොට රාග විරාග චේත විමුක්තිය සාක්ෂාත් වෙනවා. මාර්ගංග ටික තමා සන්තකේ නැතුව යම් කිසි කෙනෙක් රූපයේ පිරිසිඳ දැක්කොත් ඒ කාමෙන් මිදෙනවා විස්කම්බන වශයෙන් විතරයි. විස්කම්බන වශයෙන් විතරයි. අකුසල ධර්මයන්ගෙන් මිදෙනවා විස්කම්බන වශයෙන් විතරයි. සමුච්ඡේද වශයෙන් වෙන්නේ නැහැ. එයා රූප උපත්‍ය මග්ගම් භාවිත රූප භවි ඉපදීම් පිණිස මාර්ගය වඩනවා. ඒ නිසා ඒක කොච්චරකද සමහරට කල්ප 84000 යනකම් මේ කාමයේ මතු වෙන්නේ නැහැ. අකුසල ධර්ම මතු වෙන්නේ නැහැ. එච්චරට කෙලෙස් ස්කම්බණයක් කරන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ ගිය කල්ප 84000කින් පස්සේ ආපහු එනවා. එතකොට කොහොමද රූපේ පිරිසිඳ දැකලා රාග විරාග චේතු විමුක්ති ඇති කරගන්නේ කොහොමද? කින කාරණාව බලමු අපි. ලාමක අකුසල ධර්ම නිරවශේෂයෙන්ම නිරුද්ධ වෙන්නේ, අකුසල ධර්ම නිරුද්ධ වෙන්නේ රාග විරාග චේතු විමුක්ති. එතකොට එතනදී රූපය විතරක් පිරිසිෙන් දැක්කාම හොඳටම ප්‍රමාණවත් කියලා මම මතක් කළා. රූපය ගත්තාම චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං. යම් තාක් රූප කියලා යමක් තියෙනවා, මේ සියලුම රූපවල යථාර්ථය, මේ සියලුම රූපවල මින්ම තමයි සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගේ උපාදාය රූප. උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතිනවා. ඇසුරු කරගෙන පවතිනවා. සතර මහා ධාතු හා සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින රූප. මෙන්න මේ රූප ටික පිරිසිඳ නොදකින තාක් ඒ රූප ටික ඇසුරු කරගෙන යම් කිසි පුද්ගලයෙක් ගනුදෙනු කරයි නම් මේ ගනුදෙනු කරන මහ භූත ටික ඇසුරු කරගෙන පුද්ගලයෙක් මනසින් ඒ රූප ටිකත් එක්ක ගනුදෙනු කරයි නම් ඒ ගනුදෙනු කරන ලෝකෙට කියනවා කාම ලෝකෙ කියලා. එයා පඨවිය දන්නේ, ආපෝව දන්නේ, තේජෝව දන්නේ, වායෝව දන්නේ. පඨවිය තමන් කියලා හිතනවා. පඨවිය තව සත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා හිතනවා. පඨවිය තව ආත්මයන් තියෙනවා කියලා හිතනවා. පඨවිය ඇසුරු කරගෙන තව ආත්මයන් තියෙනවා කියලා හිතනවා. පඨවිය බැහැර ආත්මයන් තියෙනවා කියලා හිතනවා. මොකද මේ සතර මහා ධාතුව පිරිසිඳ නොදන්න නිසා, සතර මහා ධාතුව පිරිසිඳ නොදකින නිසා. එතකොට මේ රූපේ යතහ භූත ස්වභාවය ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕනේ. මේ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත අතරින්. අවකාශ ධාතුවත් එක්ක පංච මහා භූත කියලා කියනවා. අවකාශ ධාතුව අවුරාගෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ මහා භූත හතර අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙයි. ඒ හතරේ, ඒ හතර හා බැඳිච්ච ගති හතරකුත් තියෙනවා. වන්න, ගන්ධ, රස, ඕජා කියලා. උකට කියනවා සුද්‍රාෂ්ටකය කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. මේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන හතර කිසිම වෙලාවක මහභූතයන්ගෙන් වෙන්ව පවතින්නේ නැහැ. මහභූතයන්ගේම ගුණාත්මක ධර්මතා හතරක්. චතුන්නංච මහභූතානං උපාදාය රූපං. මහභූතයන්ගේ උපාදාය රූප හතරක් මිසක ඒ ධර්මතා හතරෙන්ද මහභූතයම දත යුතු. මහභූත ටික මේ වර්ණයෙන් පෙනී හිටින්න පුළුවන්. මහභූත ටික මේ ගන්ධයෙන් පෙනී හිටින්න පුළුවන්. මහභූත ටික මේ රසයෙන් පෙනී හිටින්න පුළුවන්. මහභූත ටික මේ ඕජා ගුණයෙන් පෙනී හිටින්න පුළුවන්. ඒ ධර්මතා හතරෙන්ද දැක්ක යුත්තේ මහභූත ටිකම විනා කිසිම වෙලාවක මහ භූත ටික නොහැර පවතින්නේ, හැර පවතින්නේ නැහැ, නොහැරමයි පවතින්නේ. කිසිම වෙලාවක ඒ වර්ණ ගන්ධ රස ඕජා කියන හතර මහ භූතයන්ගෙන් බැහැරට මහ භූතයන්ගෙන් වෙන් ඔසවලා ගන්න බෑ. අපි මතක් කළොත් වතුර බේසමක ඡායාවක් වැටලා තිබුණොත් අපිට ඇහෙන් මේ ඡායාව ඕනනම් බලන්න පුළුවන්. වතුර මත පතිත වෙලා තියෙන ඡායාව ඇහෙන් බලන්න පුළුවන් පේනවා. දිත්තේ දිත්ත මත. පිනුනට මේ පෙනෙනදී මහ භූත ටිකම උපාදාය කරගෙන, ඒ කියන්නේ වතුරම ඇසුරු කරගෙන පවතිනවා විනා මහ භූතයන්ගෙන් වෙන් කළ කවදාවත් ගන්න බෑ. වෙන් කළ ගන්න බෑ. අත දැම්මොත් අත ගිහිල්ලා වතුර හැපෙනවා මිසක අල්ලන්න බෑ. වතුර ටික විතරක් තියෙද්දි අර ඡාය විතරක් ඔසවලා ගන්න බෑ. ඡායාව ළඟට ගන්න බෑ. ඡායාව දුරස් කරන්න බෑ. එහෙනම් වතුර භාජනෙත් එක්කම ඔසවන්න වෙනවා. ඒක පතිත වෙච්ච මහ භූත ටිකත් එක්කම ඉස්සු හැකි මිසක. දැන් ඕගොල්ලන්ට මේ පෙනෙන දේ වර්ණ සතහන මහ භූත ටික අසුරු කරගෙනමයි තියෙන්නේ. මේ පෙනෙන දේ ඕගොල්ලන්ට කවදාවත් ළඟට ගන්න බෑ. පෙනීම විතරයි. මේක දුරස් කරන්නත් බෑ. ඕගොල්ලන්ට දුරස් කරනවා නම් මේ පෙනෙන දේ පතිත වෙලා තියෙන මහ භූත ටිකම ඔසවන්න වෙනවා. මේ කයට අහු වෙන පඨවි ධාතුව මේසෙව්වොත් පෙනෙන දේ එසවෙනවා වගේ. පඨවි ධාතුවම දුරස් කළොත් පෙනෙන දේ දුරස් වෙනවා වගේ මිසක මේ භෞතිකය මෙහෙම උතියෙද්දි මේ වස්තු විතරක් ගන්න බෑ. ඒ වගේ මේ අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන කුමන හැඩයක් වේවා හැම හැඩයක්ම හැඩයකින්ම හැම වර්ණ සටහනකින්ම හැම ගන්ධයකින්ම මහ භූත ටිකම දත යුතුයි. සතර මහා ධාතුව අවකාශ ධාතුව රාශි වෙලා තියෙන එක හැඩයක් නේ. හැඩයක් නේ. එතකොට මෙන්න මේ රූපය කනබුන ආහාරය නිසා හැදෙනවා කියලා කියන්නේ ආධ්‍යාත්මික ශරීරය හොඳට බලන්න. බත් පාන් කෝපි මුංගට මේ වගේ දේවල් කබලින්ක ආහාරය සම්පූර්ණ පොළවේ තියෙන පස් නැතුව කෝපි ගහක් පැලවෙනවද? වතුර නැතුව කෝපි ගහක් පැලවෙනවද? වාතය නැතුව කෝපි ගහක් පැලවෙනවද? උෂ්ණය නැතුව කෝපි ගහක් පැලවෙනවද? නැහැ. ඒ නිසා කර්ම ප්‍රත්‍යයෙන් හැදිච්ච අවකාශ ධාතුව සතර මහා අවකාශ ධාතු තුල සතර මහා ධාතුව මේ විදිහට රාසි වෙන්න හේතු වුණ කර්ම ප්‍රත්‍ය වුණා. ඒ කර්ම ප්‍රත්‍යයෙන් තමයි මේ සතර මහා ධාතු රූපമിതി මේ ආකාරයට අවකාශ ධාතුව තුල රාසි වුණේ. ඒකට කියනවා උපාදින රූපය කියලා. අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව මේ ආකාරයට රාශි වෙලා තියෙයි. මේකට කර්ම ප්‍රත්‍ය නැහැ. එහෙනම් මේකට කියන අනුපාදින්න කියලා. මේකට ආහාර දෙකක් තියෙයි. මේ හැඩයට ඒ හැඩයට ඕන විදිය ආහාරයක් තියෙයි. කර්ම ප්‍රත්‍යෙන් හටගත් මහ භූත රූප මුදේ පවතින්න ඒ රූපෙට ප්‍රත්‍ය වෙන විදියට සතර මහා ධාතුව තියෙයි. නමුත් ආහාරයෙන් මේ හැදුනත් උපාදින්න සතර මහා ධාතුවමයි. උපාදින්න කියන්නේ සතර මහා ධාතුව අවකාශ ධාතුවේ රාශි වෙන්න කර්මය උදව් වෙලා තියෙන්නේ. පඨවිය ආපෝවට ආපෝව පඨවියට ඒ දෙන්න තේජෝවට තේජෝව මේ තුන් දෙනාට මේ ඔවුනොවුන්ට සතර මහා ධාතුවට උපකාර වෙනවා පවතින්ද උපදින්න පවතින්ද උපකාර වෙනවට අමතරව කර්මයට උපකාර වෙලා තියෙනවා අවකාශ ධාතුව තුල මේ හැඩයට සතර මහා ධාතුව රාශි වෙන්නේ. ඒකට තමයි උපාදින්න රූපය කියලා කිව්වේ. අපි ගස් වැල් ඔය පර්වත කියලා කතා කරන අචේතනික වස්තු ගත්තාම අනුපාදින්නයි. ඒකට කර්ම ප්‍රත්‍ය නැහැ. පඨවිය ආපෝවට, ආපෝව පඨවියට, මේ දෙන්න තේජවට, තේජව මේ දෙන්නට, මේ තුන් දෙනා වායුවට, වායුව මේ තුන් දෙනාට, මේ මහ භූත ඔවුනොවුන්ට උපස්ථාන කරමි. අඤ්ඤමඤ්ඤව, අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ අර බටමිටි දෙකක් හිටෙව්වහම මේ බටමිටිය වැටෙන්නේ නැහැ මේ මිටිය නිසා, මේ මිටිය වැටෙන්නේ නැහැ මේ මිටිය නිසා වගේ. සතර මහා ධාතුව, සතර මහා ධාතුව නිසා පවතිනවා. පඨවිය නිසා ආපෝව, ආපෝව නිසා පඨවිය, මේ දෙන්න නිසා තේජව, තේජව නිසා මේ දෙන්න, මේ තුන් දෙනා නිසා වායෝව, වායෝව නිසා මේ තුන් දෙනා. එකක් එකකට, එකක් දෙකකට, එකක් තුනකට, දෙකක් දෙකකට, දෙකක් එකකට, මේ ආකාරයට ඔවුනොවුන්ට සහ සම්බන්ධයෙන් අවකාශ ධාතු අවුලාගෙන මේ සතර මහා ධාතු ටික පවතින්නේ. එහෙම වෙන රූපයට කර්ම ප්‍රත්‍ය වුණහම ඒ රූපമിതി අවකාශ ධාතුේ රාශි වෙනවා මේ විදිහට. මේ විදිහට රාශි වෙච්ච සතර මහා ධාතු කය රූපය ඇසුරු කරගෙන විඥාණයට පැවතුන හැකි හිතට පවතින්න පුළුවන්. ඒ සතර මහා ධාතුම. එතකොට මෙන්න මේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒතර බාහිර අනුපාදින්න රූපේට මහ භූත ටිකම ආහාර ප්‍රත්‍යයෙන් පත් වෙනවා. ඒ ධාතුව මත ඒ ආහාරය දත යුතුය. මේ අවකාශ ධාතුව රාශි වෙලා තියෙන රූපවල අවකාශ ධාතුව තුල රූප රාශි වෙලා තියෙන ආකාරය, හැඩය හැම වෙලාවෙම ඒ වස්තුව දන්නේ, ඒ වස්තුවට පේන්නේ. ඒ හැඩය පිළිඹු වෙන්නේ සතර මහා ධාතුවේම තවත් උපයක් තියෙන තැනකට විතරයි. තේරුම් ගන්න කීපේ. ඒ කියන්නේ දැන් අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව මේ හැඩයට රාශි වෙලා තියෙනවා. කණ්ණාඩියක්වත් ඇහැක්වත් කිසියම් වෙන උපවත් දෙයක් හම්බවු නැත්තම් මේ හැඩේ ඒ තමන් තමන්ව දන්නේ නැහැ. මෙයාගේ හැඩ සටහන කණ්ණාඩියක් තිබුත් ඒකට පතිත වෙයි. වීදුරුවක් තිබුණොත් ඒකට පතිත වෙයි. යම් කිසි මහ භූතයන්ගේ උපවත් බව තියෙන හැම තැනකම මෙයා පිළිඹු වෙනවා. උදුරලා ගත්තා ඇති. අපි කෙටියෙන් කිව්වොත් ඕගොල්ලන්ගේ ශරීරේ බර ඕගොල්ලන්ට දැනෙනවද? දැනෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ශරීරේ බර දැනෙන්නේ අනිත් කෙනෙකුගේ අතට නේද? සමහර විට ඕගොල්ලෝ කිලෝ 60ක් බර ඇති කිරුවෝ. තමන්ට තේරෙනවා තමන් කිලෝ 60ක් බරයි කියලා? හැබැයි තව කෙනෙක් ඕගොල්ලන්ව වඩා ගත්තොත් එයාට තේරෙනවා බරයි කියලා. තමන්ගේ බර තේරෙන්නේ තව කෙනෙකුගේ දෑතට මිසක තමන්ට තේරෙන්නේ. ඒ වගේ රූපේ ගතිය හැම වෙලාවෙම මහ භූතයන්ගේ උපාදාය රූපය අපි කියමු වර්ණ රූපේ නම් උපවත්කම පිළිඹු වෙන්නේ මහ භූතයන්ගේ තවත් උපවත්කම තියෙන තැනකටමයි. වර්ණ සතහන පිළිඹු වෙන්නේ මහ භූතයන්ගේ තවත් උපවත්කම තියෙන තැනකටම මිසක ඒ මහ භූතයන්ගේ හැඩේ මහ භූතයන්ගේ හැඩේ කියලා දන්නේ නැහැ. එයා එයාගේ හැඩේ දන්නේ නැහැ. ඒක තේරෙන්න අපිට තියෙනකෝ. දැන් අපි මෙහෙම කියමු. මැටි ටිකක් අරගෙන මැටි ටික ගන්නෙ මම. එතකොට ඒක හොඳටම ඕගලන්ට පැහැදිලි නේද? මැටි කියන එක තදගතිය, පටවිය කියන එක පැහැදිලිනේ. උඹහකින් කොටලා මැටි ටිකක් අරගෙන මේ හැඩේ විදිහටම මිටක් හිටින මේ විදිහට රවුමට හිටින විදිහට අපි අවකාශ ධාතුව තුල හැදුවොත් දැන් මේ හැඩේටම අර රූපය අපිට පේනවා. අපිට මැටි ටික අහුවෙන්නේ නැතුව මේ හැඩේ විතරක් අල්ලන්න පුළුවන්. ඇල්ලුවොත් හැඩේ අහු නොවි මැටි ටිකම විතරයි නේද අහුවෙන්නේ. හැඩේ කියන්නේ අවකාශ ධාතුවට සාපේක්ෂව පෙනෙන දෙයක්. ඒ කියන්නේ රූපයේ පෙනෙන හැම වෙලෙම අවකාශයට සාපේක්ෂවයි. රූපේ කියන එකක් පෙනෙන්නේ හැම වෙලෙම අවකාශ ධාතුවට සාපේක්ෂවයි. මෙබඳු රූපයක අපි කියමු මේ සතර මහා ධාතු අවකාශ ධාතුවේ තිබුණු හැඩයට ඇහැ උපකාරයෙන් ඒ හැඩේ ඇහි කියන මේ ප්‍රසාදයට ගැටෙනවා. ඇහි විතරක් නෙමෙයි ඕනම උපවත්තනකට වීදුරුවක් හරි ගත්තොත් මෙයා වීදුරුවට වැටෙනවා වගේ. ජලයේ උපවත්කමක් තිබුණොත් මේ හැඩේ ඒකට වැටෙනවා වගේ. මේ චක්කු ප්‍රසාදයේ උපවත්කමට වතුරේ තියෙන උපවත්කම වගේ, වීදුරුවක තියෙන උපවත්කම වගේ, කණ්ණාඩියක තියෙන උපවත්කම වගේ ඉදිරියෙන් තියෙන යමක් පතිත කරන්න පුළුවන්. ඒ වගේ ඇහි තියෙන්නේ චක්කු ප්‍රසාදයෙන් බොහොම සියුම් උපවත්කමක්. ඉදිරියෙන් තියෙන රූප ටික මේ ප්‍රසාදයට ගැටුණාම මේ හිත කොච්චර සංවේදීද කියනවා නම් ඒ මේ රූප නිමිත්ත ප්‍රසාදයට වැටුණු පමණකින්ම හිතට දැනෙනවා. හිත ඊට අනුගතව උපදිනකොට හිතින් මේ හැඩේ හඳුනගන්නවා. මේ විදියටම සංඥාවක් පහළ වෙනවා. ඇහැ අවකාශ ධාතුව තුළ මැටි ටික මේ හැඩයට රාශි වෙලා තියෙනකොට ඒ සතහන ප්‍රසාදයට, චක්කු ප්‍රසාදයට ගැටෙනකොට මේ දෙන්න ඉන්න තැනට හිත යොමු කරනකොට මේ තුන් දෙනාගේ ප්‍රතිඵලය තමයි මේ හැඩේ හිතට පෙනෙනවා. ඔගොල්ලෝ දන්නවද අපි හැම වෙලාවකම මොනවා හරි දකිනවා අහනවා කියලා කියන්නේ හිතේ සංඥාවක් යෙදෙන්නේ. හැම වෙලාවම සංඥා සහිතවයි අපි ඉන්නේ. යම් වෙලාවක සංඥාවක් නැති වුණොත් එක්කෝ ඕගොල්ලෝ අසඤ්ඤේ, එහෙම නැත්නම් විසඤ්ඤේ. විසඤ්ඤ වෙනවා කියලා කියන්නේ මොකක්ද? මුකුත් දන්න සිහිමුර්ත වෙනවා කියන එකනේ, දන්නේ. ඒිට මෙහා හැම කෙනෙක්ම යම් සංඥාවකින් ඉන්නේ. එතකොට මේ හැඩේ රූපේ ආකාරයෙන්ම ගන්නවා රූප සංඥාව. ඔන්න දැන් මේ රූපය විඳින කම, හඳුනා ගන්න කම, හඳුනාගත්ත රූපයට වටාපත කියලා හිතන කම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින්නේ. හොඳට බලන්න මේ ටික. මුලින්ම ආවේ සතර මහා ධාතුව අවකාශ ධාතුවේ රාශි වෙලා තිබුණු මේ හැඩේ මැටි ටික. ඒක රූපය. ඒතර උපාදාය රූපත් එක්කම. එබඳු රූපය චක්කු ප්‍රසාදයට වැටෙනකොට හිතේට අනුව ඉපදිලා හිතේ මේ හැඩේ Tamanට පේනවා කියලා කියන්නේ හිතේ මේ රූපේ එතනම තියෙද්දි රූපය හඳුනනවා ඉතින් ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ හඳුනන්නේ හඳුනන රූපේට වටාපත කියලා හිතනවා. හිතුවහම වෙන්නේ කොහොමද? මේ හිතෙන්ම විඳපු, හඳුනපු, කල්පනා කරපු ගතිත් මේ රූපයත් කියන ධර්මතා දෙකම උදව් කරගෙන වටාපත කියලා දැනගන්නවා ඔයගොල්ලෝ. නාම රූප පත්‍ය විඥාන. නමුත් මේ දැනුම ඇති උනේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. දැන් ඉදිරියෙන් තියෙන දේ වටාපත කියලා ටක් ගාලා දැනගන්නවා. නමුත් මේ දැනගැනිල්ල ඇති උනේ කොහොමද කියලා දන්නේ නැහැ අපි. හොඳට බලන්න ඇහැට පිටින් තියෙන වස්තුවක් අපි දැනගන්නවා. ඇහැට පිටින් තියෙන වස්තුවක් දැනගන්නකොට දැනගත්තේ කොහොමද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපයක් එක මහභූතමයි. අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන ආකාරය ප්‍රසාදයට පිළිඹිබු වෙනකොට රූපේ. ඒ නිසා හිත උපදිනවා. ඒ හිතේ මේ අරමුණ විඳින, හඳුනා ගන්න නැත්නම් මේ හැඩ සතහන පෙනෙනවා හිතට රූප සංඥා. රූප සංඥාවටමයි වටාපත නැත්නම් මිනිස්සෙක් කියලා අපි හිතන්නේ. අර රූපයයි මේ නාමයේ දෙකම උදව් කරගෙන අපි දැනගන්නවා. නමුත් අපි මේ නාම රූපච්ච විඥානං කියන එක දන්නේ නැතුව මේ දැනගත් සිද්ධිය කෙලින්ම රූපෙට තබනවා. ඒක මේ විඥානය සතර මහා ධාතුවට බැස ගන්නවා. කෙලින්ම අර සතර මහා ධාතු රූපේට වටාපත නැත්තම් මිනිස්සයා කියලා අර රූපේ උදවුනේ හිතේ තියෙන නාම ගති ටික ඇතිකරන්ද අරමුණ විඳින්න හඳුනන්න අඳුරගත දෙයට හිතන්න. දැනගත්තේ මේ රූපයයි මේ නාමයයි දෙක නිසායි දැනගත්තේ අනුක්‍රමයක් තියේ. නමුත් දැනගත්ත දේ කෙලින්ම රූපයට තැබුවාම ඔගලන්ට දැන් සතර මහා ධාතුව පේන්නේ නැහැ. විඥානයේ තියෙන ගතියෙන් ඒක වැහිලා මේ තියෙන්නේ. අපි මෙහෙම කිව්වොත් දැන් මම වටාපත දෙනවා කශ්‍යපට. ඊට පස්සේ කශ්‍යප වටාපත දෙනවා නම් ධම්මජෝතිට කියන්නකො. දැන් ධම්මජෝති අතට වටාපත ලැබුණේ කොහොමද කියන කාරණාව ගත්තොත් ආසන්නම සිද්ධාන්තයේ කශ්‍යපහ මුද්‍රෝ දුන්නා. නමුත් සැබෑම ස්වභාවයේ ගත්තොත් ස්වාමීන් වහන්සේ කශ්‍යපහ මුද්‍රෝ නිසා මේක ලැබුණා කියන පරියායයි කියන්නේ. මම මේක දුන්නේ නැත්තම් කශ්‍යපට කවදාවත්ම කශ්‍යපට දෙන්න මෙයාට දෙන්න යම කම්බ වෙන්නේ නැහැ. නමුත් ළඟම කාරණාව ගත්තාම කශ්‍යප හමුදුරු දුන්නා. හැබැයි කශ්‍යප හමුදුරන්ට කොහෙන්ද මන් දුන්නු නිසා. මමයි කශ්‍යප හමුදුරේ දෙන්නම නිසායි මේ ධම්මජ්‍යොති ගාවට වටාපත ගියේ. ඒ වගේ සතර මහා ධාතු රූපේ නිසා හිතේ ඒ අරමුණ විඳින අරමුණ හඳුනා ගන්න අරමුණට හිතන නාම ධර්ම ටිකක් පහළ වෙනවා. නාම ධර්ම ටික නිසායි දැනගන්නේ සංකාරපච්ච විඥාන ආසන්නම කාරණාව නාම ධර්ම ටික නිසායි දැනගන්නේ. නමුත් මේ දැනගැනිල කියන ටිකට සම්පූර්ණ සිද්ධාන්තයෙන්ම ගත්තොත් නාම රූප නිසා විඥානය වුණා කියලා කියනවා. මම කශ්‍යපට දීලා මේක දෙන්නක ධම්මජ්‍යොතිට කියලා තමයි දෙන්නේ. කශ්‍යප දුන්නාම ධම්මජ්‍යොති කෙලින්ම කිව්වොත් වටාපත කොහෙන්ද ඔබ හන්දට හම්බුනේ? සුදස්සන ස්වාමීන් වහන්සේ දුන්නේ කියලා කිව්වොත් හරිද? ද වැරදිද? දැන් වටාපත මම දෙනවා කශ්‍යපට. කශ්‍යප දෙනවා ධම්මජ්‍යොති. ධම්මජ්‍යොති කියනවා ධම්මජ්‍යොතිගේ වටාපත කොහෙන්ද හම්බුනේ? ගස්සන ස්වාමීන් වහන්සේ දුන්නේ කිව්වොත් හරිද? නමුත් ඌ දේ ගස්සන ස්වාමීන් වහන්සේ දුන්නේ කියලා කියන්න කමක් නැහැ. නමුත් ඒක දුන්න උනේ කොහොමද කියන පරයයක් තියෙනවනේ. ස්වාමීන් වහන්සේ කශ්‍යපහඳුන දීලා තියෙනවා. කශ්‍යපහඳුන මට දුන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ මේක මට දුන්නේ කියන ක්‍රමයක් තියෙනවා නේද? සංකාරපච්චය විඥානං හිතන කම නිසායි දැනගන්නේ. කොහොමද සංකාරපච්චය විඥානං උනේ කියන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ දිගහැරලා නාම රූපච්ච විඥාන කියලා කියන්නේ. රූපයේ උපකාරයි නාම ධර්ම ටිකක් හැදෙන්න. දැන් රූපයේ සතර මහා ධාතුයි. සතර මහා ධාතු රූප නිමිත්තක් රූප හැඩයක් හිතෙන් හඳුනලා හිතින්ම හැඩේට මේ අහවල් සතා අහවල් මිනිසයා අහවල් භාණ්ඩ කියලා නම් කළා දැනගන්න. අපි කෙලින්ම දැනගත්ත දේ රූපෙට දැබුවාම අර නාම ධර්ම ටිකේ කෘත්‍ය අයින් කළා. දැනගත්ත සිද්ධිය කෙලින්ම රූපෙට දැබුවාම මේ දැනගත්තේ මෙන්න මේ රූපේ කියලා. අපි අර කරපු විස්තර ගති ටික ඔක්කොම අයිති වෙන්නේ රූපෙට බැඳෙනවා. ඔන්න ඔය මේ ස්කන්ධයන්ගේ උදේවැය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතන නාම රූපත්‍යයෙන් විඥානය කියන මේ සිද්ධිය දැනගත්තොත් ඕගොල්ලෝ මේ විඥානය රූපෙට බහින් නැතුව මේ යථාභූත ස්වභාවය දකින්න පුළුවන්. මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නේ නැති වුනහම වෙන්නේ අපි දැනගත්ත දේ මේ ස්පර්ශයට ඔබ්බෙන් තිබුණු රූප ධාතුවට අයිති කියලා අපි හිතන්නේ. එහෙම නැත්තම් මේ දැනගත්ත දේ නාම රූප දෙකට අයිති කියලා. නාම රූප දෙක නිසා දැනගත්තන දැනගත සිද්ධිය අපව නාම රූප දෙකට අයිති නැහැ. හරි, මම මේ නිකන් ස්කන්ධයන් උදේවැය කිව්වේ. අපි කෙටියෙන් ගම්මු, කොහොමද රූපයේ පිටින් දැකලා රාග විරාග ස්වභාවයට පත් කරන්න කියලා. මොකද දාන්නේ වලද ඉන්න ගමන් දීප පොඩි හාමුදුරන්ගෙන් ඇහුවේ, දීප දැන් අම්මා සිහි කරන්න පුළුවන් නේද? පුළුවන්. දැන් ඔයා සිහි කරනකොට අම්මා කියලා සිහි කරනවත් එක්කම බාහිර මේ සිහි කරන දෙයට අදාළ රූපයක් එයාට පේනවා නේද කියලා හඟුවා. එහෙනම් දැන් අම්මා කියලා රූපයක් පේනවනේ. එතකොට මේ සිහි කරන ගතිය බාහිර රූපයකට තැබුවොත් ඒ රූපය එයාට පේන්නේ අම්මගේ වගේ, අම්මා වගේ. එතකොට ඒ රූපය කැඩෙන්න, බිඳෙන්න, විනාශ වෙන දවසට අම්මා මරුණා කියන දුක තමයි එන්නේ. පොඩි හඳුනන මතක් කළේ අම්මා කියලා සිහි වෙනකොට ඔයාට හිතට බාහිරයට හිත යොමු වෙලා රූපයක් පෙන්නකොට ඔයා මේ හිතේ තියෙන අම්මා කියන ගතිය ඒ රූපෙ මත පිහිටන්දු නොදී රූපේ පිරිසිඳ දක්වනෝ නම් පෙන්නනවා නම් හිතට පෙන්නනකොටම ඒ රූපේ කෙස් කියන්නේ පටවි ධාතුව, ලොම් කියන්නේ පටවි ධාතුව, නිය කියන්නේ පටවි ධාතුව, දත් කියන්නේ පටවි ධාතුව, හම කියන්නේ පටවි ධාතුව, මස් කියන්නේ පටවි ධාතුව කියලා එක එක කොටසෙන් කොටස හෝ නැත්තම් මුළු රූපෙම සතර මහා ධාතුවයි කියලා පෙන්වනකොට මේ අම්මා කියලා හිත බැස ගන්න බෑ ඒකට. අම්මා කියලා හිත බැස ගන්න බෑ. මෙහෙම බලනකොට මේ දැන් තියෙන දෝෂය මේ සතර මහා ධාතු රූපේ සතර මහා ධාතු බව පෙන්වන්න බැරි වුණොත් අම්මා කියලා සිහි කරනකොට මේ රූපේ පෙන්වුවොත් අම්මා ඇත්ත වෙනවා. ඊට පස්සේ අනේ අම්මා කෑවද දන්නේ, අම්මා අසනීපෙන් හිටියේ, අම්මා ලෙඩ වෙලා හිටියේ, බොහෝ සිතුවිලි ප්‍රපංච කියලා කියන්නේ බොහෝ සිතුවිලි වැල් යනවා. ඒ හිතෙන් තමයි රාගය හෝ ද්වේෂය හෝ නැත්තම් දුක හෝ උපදිනවා, සංවේගය උපදිනවා. යම් තාක් තමන් දුකටපත් වෙන තාක්ම හිතන කෙනෙක් උපන්නාට පස්සේ, කෙනෙක් හැදුනට පස්සේ ඉන්න කෙනා ගැන ඒක ඇත්ත වෙනවා, එයා ගැන හිතනවා. ඊට පස්සේ මම කිව්වේ ඔයාට අම්මා කියලා සිහි වෙනකොට සිහි වෙන දේ ඒ රූපයට හිත නැඹුරු වෙනකොටම රූපෙ පැත්ත පෙන්වන්න පුළුවන් රූපේ ඇත්ත. ඒ රූපේ කෙස් ලොම් නියදත් හම්මස්නහර තියෙනවා. අම්මව අල්ලන්න කියලා ගියොත් කෙස් හෝ අහුවේ, යමෝ හෝ අහුවේ, මස් හෝ අහුවේ, ලේ හෝ අහුවේ, නහර හෝ අහුවේ, ඒ අහුවෙන තැනින් හෝ ධාතු ස්වභාවය පෙන්නනවා නම් මේ හිතේ නිමිත්ත ඒ ධාතුවට බහගන්න නොදෙනකොට නුදුන්නෝ එතන සතර මහා ධාතුයි කියලා පෙන්නන පමණකින්ම අම්මා කියන එක ඇත්ත වෙලා සිතුවිලි වැල් යන්නේ නැහැ. සිතුවිලි වැල් යන්නේ නැහැ. මොකද එතන ධාතුව කියන තැනින් නතර වෙනවා. මෙහෙම සමස්තයක්ම පෙන්නනකොට 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 හැම අරමුණකම තමන්ගේ අර ඉබ්බසිය කබලේ අවයව වහගත්තා වගේ මනෝවිතර්ක හකුලවා ගන්න කියන්නේ. අපේ මනෝවිතර්ක සතර මහා ධාතුය හැපිලා හිටින් නැතුව සතර මහා ධාතුෙන් ටික 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 පස්සට එනවා. රූපේ ඇත්ත ටික ටික දකින්න දකින්න ආශ්‍රයන්ගේ මනසෙ මිදෙනවා කියලා කියන්නේ. අම්මා කියන ගතිය සිහි කරන්න පුළුවන් නමුත් රූපෙට නැඹුරු වෙන්නේ නැතුව පවතිනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් බැලුවොත් මේ භූමියේ එයා යම් තාක් ඇසුරු කරන තමන්ගේ තමන් කියන ආධ්‍යාත්මික කයෙත් බාහිර සියලු නිමිති වලත් සියලු නිමිති වලත් නුවණින් බැලුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතීත අනාගත වර්තමාන තමා තුල බාහිර හීන ප්‍රනීත දුර ළඟ කියන මේ සියලු රූප ටික නේතම් මම නේසෝ හමස්මින් නෙමෙසෝ අත්තාති මම හෝ මගේ හෝ මගේ ආත්ම වූ දෙයක් නැහැ සතර මහා ධාතු කියන හොඳට පෙන්වන්නේ පෙන්නකොට පෙන්නඳ මේ රූපය කියන ඒකත්වයකට රූප සංඥාව සතර මහා ධාතුයි කියන රූප නිමිත්ත ටික 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 වර්ධනය වෙනවා පෙනෙනවා ඒ රූප ටික අම්මා තාත්තා දුව පුතා රත්තරන් රිදී මුතු මැණික් කියලා සතර මහා ධාතුවට ඇලෙන සතර මහා ධාතුවේ බඳවන නිමිති හිටින්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේ නිමිති ගැලවෙනවා රූපේ පිළිසින්න දකින්න දකින්න රාගය ඇති කරගන්න පුළුවන් ස්ත්‍රී පුරුෂයෝ රත්තරන් රිදී මුතු මැණික් උයන් ගෙවල් වාහන මන්දිර මාලිගා මේවා එකින් එක එකින් එක ගැලවි 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 යන සතර මහා ධාතුවේ සතර මහා ධාතුවේ උයන් වතු ගෙවල් මාලිගා රන් රිදී මුතු මැණික් වාහන ස්ත්‍රී පුරුෂයෝ දකින්නතත් ඕගොල්ලෝ ආසා ස්ත්‍රියකට ස්ත්‍රිය කියන රූපෙදී තියෙන සතර මහා ධාතුවේ ඉන්න සතර මහා ධාතුවට සංනා කරනවා ඕගොල්ලෝ ආස රත්තරන් වල රත්තරන් හැබැයි රත්තරන් වල රූපයක් තියෙයි ඒ රූපිට ආස කරනවා නමුත් රූපෙන් රත්තරන් රිදී මුතු මැණික් ස්ත්‍රී පුරුෂ මේ ගති ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ගැලවුණුත් මේ ධාතුව පෙන්වන්න අවබෝධ වෙන්න වෙන්න මේ රාග ස්වභාවය තමයි විරාගට යන්නේ. ඒ කියන්නේ ඇලෙන්න වස්තුවක් ඇලිලා හැසිරෙන්න වස්තුවක් හිටින්නේ නැහැ. යම් කලක සතර මහා ධාතු හොද්දටම පෙනෙද්දි මෙහෙම එකතනක ඉඳලා ඕගලන්ට මේ බාහිර සිහිකරන්ඩ සතර මහා ධාතු නිමිත්ත ඇරෙන්න එකදු නිමිත්තක්වත් හිටින්නේ නැහැ. බලන බලන ඒ නුවණින් බලන බලන යාට දහතුවම ප්‍රකටයි මිසක මහ භූතම ප්‍රකටයි මිසක මිනිස්සු සත්වය පුද්ගලයෝ ගෙවල් දොරවල් ඉඩකඩ යාන වාහන මේවම කූත් හම්බ වෙන්නේ නැහැ. ඇලෙන්න සාරජ්‍ය වෙන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ආධ්‍යාත්මිකත් එහෙම මේ මම කියලා හිතන්න පටවි ධාතු මුකුත් හම්බ වෙන්නේ නැහැ. එහෙම වෙන්න වෙන්න ධාතුව පිරිසෙන් දකිනකොට මොන කාමයේ අතහැරෙනවා. කාමච්ඡන්ද කියන ගති නැහැ. සත්පුද්ගලයේ සතර මහතේ දකින් නැති හින්දා තරහවට නසන්න ඕනේ මරන්න ඕනේ කපන්න ඕනේ ව්‍යාපාදිත කරනවත් නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන මේ ටිකත් නැහැ. කෙසේද කෙසේද යන විවතිත් නැහැ යාට. සතර මහා ධාතුවේ සත්‍ය මරණයෙන් පස්සේ උපදින්න ඇති උපදී මරණ අහවල් තැන ඉඳන් ආවේ මේ කතා මුකුත් එයා දන්නේ නැහැ. සැක නැහැ යාට. විචිකිච්ඡත් නැහැ. අන්නේ කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් තමන් මිදිලා කියලා තමන්ට පේනවා. වෙනදට අම්මා ගැන හිත හිත, තාත්තා ගැන හිත හිත, ගෙදර ගැන හිත හිත, රත්තරන් ගැන හිත හිත, රස්සාව ගැන හිත හිත, යාළුවෝ ගැන හිත හිත ඉන්න පුළුවන්කම තිබුණා. දැන් එහෙම මුකුත් නැහැ තමන්ගේ මනසේ. එක්ම සතර මහා ධාතු පඨවි සංඥාවට හිත තබල මේ සියලු කාමාශ්‍රවයන්ගේ මනස මිදිලා කියලා තමන්ට පේනවා. කාමයන්ගේ විමුක්ත වෙච්ච මනස තමන්ටම පේනවා තේරෙනවා. අකුසල ධර්මයන්ගේ මිදිච්ච මනස තමන්ටම තේරෙනවා. තමන් කෙරෙහිම කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච විවේකය භුක්ති විඳිනවා යා. එහාට ලොකු වෙනසක් තේරෙනවා. වෙනද මේවා මැද්දේ ඒව හදමින් එහාට මෙහාට කරමින් කෑ ගහමින් හිටපු මනසත් අද ඒ ප්‍රපංච සංඥාවකින් මිදිලා පවතින මනසෙ තැහැල්ලුව තේරෙනවා. ඒ නිසාම හිතේ ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමෝදයේ බලවත් වීම ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය නිසාම හිත කය දෙක සංසිඳෙනවා. කොච්චරද කියන්නේ හරියට අහස පහ වෙන පුළුන් රොඩක් වගේ යාට මේ කය දැනෙනවා කියලා. එච්චර සැහැල්ලුයි. අරක රහතන් වහන්සේ නමක් කියන්නේ මගේ ආත්ම භාවය හරියට හුළඟට දෙල්ල දෙන කුඩියක් වගේ කියනවා. මේ ශරීරයේ එක දශමයක්වත් එයාට බරක් දැන් පුළුන් රොදක් වගේ. මේ මුළු ශරීරෙම සැප පින්ඩයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නහන් ඔය සබම් වගේ දේවල් පිටි ටික දිය ඉසෙයිස යම් කිසි කෙනෙක් අනනකොට දිය වෙලා වැගිරෙන්නෙත් නෑ. නමුත් ජලයෙන් නොතෙමුණු තැනක් නෑ. අපි නිකමර කිව්ව රොටි හදනකොට පිටි ටිකට වතුර ටික යෙහිය ගුලි කරනවා. දිය වෙලා වැක්කිරෙන්නෙත් නෑ. නමුත් පිටි ගුලිය ගත්තාම ජලයෙන් නොතෙමුණු කිසිම තැනක් නෑ පිටි ටිකේ. රොටියක් හදන්න ගන්න විදිහ ඒ වගේ. මේ ප්‍රීතියෙන් සැපේ මේ කයෙම නොතෙමුණු තැනක් නෑ කියනවා. ඒ අධික සැපවත්කම නිසාම හිත සමාධි වෙනවා. ආධ්‍යාත්මික සැප නැතිකම වුණාමයි සැප සහගත අරමුණු හොය හොය හැම වෙලාවම රූපේ බාහිරට යන්නේ. රූපය හිතනවා, අහපු ශබ්ද ගැන සිහි කරනවා, ගන්ධ සැන සිහි කරනවා, ලැබුපු ස්පර්ශයන් ගැන සිහි කර කර ඉන්නේ. මේ ආධ්‍යාත්මික සැප නැතිකමේ ලක්ෂණය සැප තියෙන අරමුණු සිහි කරන කම. වේදනාපච්චය තණ්හා, හිත ස්වභාවයෙන්ම මේ සැප වේදනාවට තණ්හායි. නමුත් මේ කයම සැප පින්ඩයක් වෙනකොට කය කෙරෙහිම හිත පවතී. ඒ සැප කෙරෙහි හිත නැමිලා පවතිනකොට ඒ නිසාම සිත සමාධි වෙනවා, එකඟයි. මෙන්න මේ කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව උපන්න විවේකයේ නිසා හටගත් ප්‍රීතිය සැපේ මුල් කරගෙන උපන්න මෙන්න මේ එකඟකමට කියනවා ප්‍රථම ධානය කියලා. මෙන්න මේ සමාධියට ඇවිල්ලා ලාමක අකුසල ධර්මයන්ගේ අනුසයම දුර වෙනවා. අනුසයම දුර වෙනවා මේ සමාධියේ. මුලින් ලාමක අකුසල ධර්මය නැති කළා. නමුත් අනුසය ස්වභාවය තිබුණා. මෙන්න මේ සමාධියේදී කාම රාග ගතියම නැති වෙනවා. මේ සතර මහා ධාතු සැපයි කියලා අසුරු කරන ගතියම නැති වෙනවා. මෙන්න මෙතෙන්ට යන්න පුළුවන් වෙන මුකුත්ම ඕනේ නැහැ. එක දෙයක් කරන්න පුළුවන්. රූපයට පිළිසින දකින්න වෙන මුකුත් නෙවෙයි, සතර මහා ධාතු බව විතරක් ඔප්පු කරලා පෙන්නන්න. හැඩ සටහන්, වර්ණ සටහන්, මහ භූත ටිකේම ලක්ෂණයක් හැටියට දකින්න. මහ භූතම ඇසුරු කරගෙන තියනවා දකින්න. මහ භූතම බදාගෙන තියනවා දකින්න. ඒ හැඩ සටහන් රූප පැත්තටම නැඹුරු කරන්න. මේ වර්ණයෙන් පෙනෙන්නේ, මේ හැඩයෙන් පෙනෙන්නේ මහ භූත ටික අවකාශ ධාතුවේ මෙහෙම රාශි වෙලා තියෙනව නේද කියන තැනකින් දකින්න. ගන්ධයක් ආවොත් මහ භූත ටික දැන් මේ විදිහට පවතිනවා කියලා මහ භූත ටිකේම හැටි දකින්න. රසයක් ආවොත් මහ භූත ටිකින්ම දකින්න. ඒක වෙනම ඔසවලා අරගෙන හිතේ බිඳින්න හදන්න එපා. එතකොට ඒ සංඥාවකින් අපි ඒක කරන්නේ. ඒ කිව්වේ මෙතන ඉඳලා ඔගලන්ට යම් තාක් ජීවිතේ පුරාවට රූපයි රූපයි කියලා ඇසුරු කරපු, ඒ කියන්නේ ඇසුරු කරපු අරමුණු සිහි කරන්න පුළුවන්. යාළුවෝ කියලා, ඉහෙලියෝ කියලා, නෑදෑයෝ කියලා, හිතේසි අය කියලා, රන් රිදී මුතු මැණික් කියලා මේ බාහිර ඇසුරු කරපු නිමිති සිහි කරන්න පුළුවන්. ඒක තමයි මේ අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ තිබුණු ගති ටික. ඒ එකකටවත් එකතු නොවි ඒ සිහි කරන්න පුළුවන් හැම තැනකම හිතෙන් පෙන්වන රූපේ සතර මහා ධාතු බව විතරක් ඔප්පු කරලා පෙන්වන්න. සතර මහා ධාතු බව සිහි කරගන්න, සිහි කරනකොට නතර වෙන්නේ නැත්නම් ඔප්පු කරලා පෙන්වන්න. මම මේ වස්තුව පරිහරණය කරන්න ගියොත්, අල්ලන්න ගියොත්, ඇසුරු කරන්න ගියොත් අහු වෙන්නේ අල්ලන්න පුළුවන් ඇසුරු වෙන්නේ මෙච්චරයි නේද කියලා ඔප්පු කරන්න. යාළුවෙක් ඉන්නවා කියලා හිතන්න, යාළුවා එක්ක කල කී දේවල් සිහි කරන්න පුළුවන්. නමුත් ඔබ යාළුවා කියලා සිහි වෙන රූපය මෙනෙහි නොකරයි නම් ඇත්ත. ඒ ඇත්ත නොපෙන්නන තාක් ඔබට යාළුවා සමග සතුටු වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්. යාළුවෙක් ඉන්නවාමයි. නමුත් යාළුවා කියලා සිහි වෙනකොටම ඔය හිතේ තියෙන යාළුවා කියන ගතිය සතර මහා ධාතු රූපෙට බැසගන්න නොදී ඒ රූපේ සතර මහා ධාතුයි කියලා ඔබට සිහි කරගන්න පුළුවන් නම් මේ හිතේ තියෙන ගතිය ඒ රූපෙට බැසගෙන ඒ රූපයේ කෙනෙක් කළා ඇත්ත වෙන්නේ නැහැ, කෙනෙක් උපදින්නේ නැහැ. එහෙම සතර මහා ධාතුයි කියලා සිහි කළත් නෑ, යාළුවා වගේම පෙනෙයි නම් තව ටිකක් පස්සට යන්නේ. මම හොඳ යාළුවා අල්ලන්න කියලා ගියොත් ඒ රූපෙට අත දැම්මුත් යාළුවාගේ ශරීරයේ අත වැදුනොත්, ඔළුවේ වැදුනොත් නහ කෙස් ටික අහුවේ, කෙස් පටවි. හම අහුවේ කොතන කරි, හම පටවි. මස් ටික අහුවේ කොතන කරි, මස් පටවි. නහර වැල් අහුවේ පටවි. ඇටකූරු අහුවේ. ඕවනේ අහුවෙන්න තියෙන්නේ. අහුවෙන තැන සතර මහා ධාතු මිසක මේ ධාතුව කියලා සතර මහා ධාතු බව පෙන්නනෝ යාළුවා කියන තැන අල්ලගත්තා කියන එක බොරුවක්. සංඛාර කඳුළු උපමා කියලා කියන්නේ සංඛාරයේ කෙහෙල් කඳක් වගේ අරටුවක් නෑ. කෙහෙල් ගහ පතුරු ගහලා බැලුවොත් පතුරු ටිකක්ම තියෙයි මිසක අරටුවක් හම්බ වෙනවද? ඔය යාළුවා කියන සංඛාරයේ පතුරු ගහලා බලන්න අරටුවක් හරයක් හම්බෙයිද, යා නතර වෙලා ඉන්න තැනක් හම්බෙයිද කියලා? හම්බ වෙන්නේ නැහැ. ඉස් තැනක්. ඒකට තැනක් හම්බෙන්නේ නැහැ, භූමියක් හම්බෙන්නේ. ඔබ විමසන්නේ නැති තාක් ඔබට ඇලෙන්න පුළුවන් යාළුවෙක්, ගැටෙන්න පුළුවන් යාළුවෙක්, ඔබට මේ ද්‍රෝහිකම් කරපු හතුරේ උපකාර කළ මිතුරෙක් හම්බ වෙයි. නමුත් ඒ හතුරුකම්, ඒ මිතුරුකම්, යාළුකම් ඔක්කොම ටික ගෙවිලා යනවා මේ අවිද්‍යාව දුරු වෙනකොට. ඒ විදිහ විතරක් නෙමෙයි, අචේතනික වස්තුවක් වුණත් එහෙම වුණත් අපි කියමු මෙතන ඉඳන් කුටිය කියලා සිහි වෙනවා. සිහි වෙනකොට ඔබ විමසීමක් නොකරන තාක් ඔය මනසේ තියෙන ගතිය කුටිය කියලා බාහිර අවකාශ ධාතු තුල රාසෙච්ච රූපයක් පෙන්නයි. ඒ තාක් කුටියේ තියෙන හැඩතලයන් වලින් කුටිය හොඳ නැති කමින්, කුටිය හොඳ කමින් සතුටු වෙන්න ඕ අසතුටු වෙන්න පුළුවන්. නමුත් හිත කුටිය කියලා නැමෙනකොටම නෑ, අවකාශ ධාතු අවුරාගෙන සතර මහා ධාතු රාසි වල තියෙන හැඩේනේ කියලා පෙන්නනවා. හිත පිළිගත්තේ නැත්තම් කුටිය පරිහරණයට යන්නේ. කුටිය කියලා දොර ඇල්ලුවොත් අහුවෙන තැන පටවි, බිත්ති ඇල්ලුවා කිව්වොත් පටවි, පුළුවස් අහුණක පටවි, කණුවක් අහුණක පටවි, ඕනම තැනක් ගත්තොත් සතර මහා ධාතුව පරිහරණය කරමින් කුටිය පරිහරණය කරුවා කියලා හිතාගෙන පරිභෝජනයට ඉඩක් දෙන්න එපා. ඔබට කුටිය පරිහරණය කරන්න පුළුවන්, කාමයේ පරිහරණය කරන්න පුළුවන් නුවණින් විමසීමට නොපෙමිණෙන තාක්ම. යම් වෙලාවක නුව පරිහරණය කරන බහඬ නුවණින් විමසීමටපත් කළොත්, නුවණින් විමසීමටපත් කළොත් බහඬ අවලංගු වෙන ධර්මතාවයක්. ඕකමයි අපි ඔය ප්‍රත්‍යවේක්ෂාවේදී උනත් කියනවනේ, ධාතු මත්තමේ වේතයි යදිදන් සේනාසනයි යදිදන් චීවරං තදුප බුඤ්ජ කෝච පුග්ගලෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුන්‍යෝ. මේ චීවරය කියන එක ධාතු මාත්‍රයක්. ඒක පරිහරණය කරන පුද්ගලයා කියන තැනත් යථාර්ථයේ ධාතු මාත්‍රයක්. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. සේනාසනේ වුණත් ධාතු මත්තමේ වේතයි යදිදන් සේනාසන තදුප බුඤ්ජ කෝච පුග්ගලෝ ධාතු මත්තකෝ. ඒක පරිභෝජනය කරන පුද්ගලයා ධාතු මාත්‍රයක් කියලා මේ කියන්නේ. මේ භාවනාව ඒකම කෝපය හදිස්සිය ගත්තු ක්ෂණිකව, මොකද කෝපය කියන අදහසින් ගත්තේ නම් අහුවෙන තැනට හිත ගෙනියනට ගල මේ පටවි ධාතුව නේද. පුටු අල්ලනවා කියනකොට අපිට මෙච්චර කල් පුටු ඇල්ලුවා කි, නමුත් අල්ලන තැන මේ පටවි ධාතුව හැම තැනකම ධාතු ලක්ෂණය ප්‍රකට කරගන්නවා. මෙහෙම කරන සිවුරල්ලෝ මේ පටවි ධාතුවනේ. සති සම්පජන්ය විතරයි ඕනේ කකුල අඩියේ තියෙන ගානේ හැපෙන තද ගතියේ පොළවේ තියෙන කකුලට පොළවේ තියෙන තද ගතිය දැනෙනවා පටවිය. හැඩ සටහන් වලට බාහිර පෙනුමට හිත නොතබා කඳු පල්ලම් උස් මිටි තැන් දික් රවුම් හතරස් වටස් මේ හැඩතල වලට හිත නොතබා හැම වස්තුවක්ම නුවණින් එක්ම පටවි සංඥාවෙන් වඩන්න, එක්ම ආපෝ සංඥාවෙන් වඩන්න, තේජෝ සංඥාවෙන් වඩන්න, වායු සංඥාවෙන් වඩන්න. මේ විදිහට කළාම මේ කාමයට පවතින්න බැහැ. කාමයේ පැලවෙන එකම භූමිය සතර මහා ධාතුව. මෙතන අපිට මේ ගතිය තාම තේරෙනවා අඩුයි නම් අපිට තව ටිකක් හොඳට පටවිය කියන්නේ මොකද්ද, පටවි ධාතුවේ ලක්ෂණය මොකද්ද, ආපෝ තේජෝ වායුන්ගේ ලක්ෂණ මොනවද කියලා මේ විදිහට ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට සතර මහා ධාතුවට හිත තබලා කාමෙන් මනස මිදුනහම, අකුසල ධර්මයන්ගෙන් මිදුනහම හිත සමාධි වෙනවා ඒ ඇති වෙන ධ්‍යානයට. එතකොට මේ ඇහත් වෙනස් තමන්ට හොයන්න පුළුවන්. මේ රූප මට්ටම ඇත්ත වෙන්නේ අවකාශ ධාතුවේ අදා අපිට නොපෙනෙන රූපත් එයාට ප්‍රකටයි. කාම සංඥාව වෙනුවට ප්‍රථම ධ්‍යාන සංඥාව පහළ වෙනවා. මෙන්න මෙතෙන්ට කියනවා රාග විරාග චේතෝ විමුක්තිය කියලා. ඔතෙන්ට ආපු කෙනා සම්පූර්ණ රාග විරාග ස්වභාවයට පත් වෙලා ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් මනස මිදිලා එක්තරා මට්ටම. ඒ හිත සමාධි වුණාම ඉබේම ප්‍රකටයි එයාට මේ රූපය නිසා ස්පර්ශපත්තින් හිතක මේ වේදනා සංඥා යෙදෙනවා කියන එක. ස්පර්ශය නිසා මේ වේදනා සංඥා පහළ වෙනවා කියලා ස්පර්ශයෙන් ඇතුල් පැත්තේ ගති ටික පැහැදිලි. ඒ කියන්නේ හොඳට නුවණක් තිබුණොත් අපිට කයට ලීයකින් ගැහුවොත් නුවණ නැති තාක් අපි ලී කැල්ල අල්ලගෙන දැන් මෙහෙම ගැහුවොත් වැදුනොත් වේදනාව දැනෙනවා. අනේ මේ ලී කැල්ල මේ වටාපතයි මගේ අතේ වැදුනේ කියලා අපි බාහිර රූපයක් නේ පෙන්නන්නේ. හිත ඔබට සමාධි වුණාම මේ ස්පර්ශයෙන් ඇතුල් පැත්ත හොඳට පැහැදිලි. ස්පර්ශය නිසා මේ වේදනාවක් පහළ වුණා කියන තැන මිසක මේ වටාපතක් හැප්පුණා, කයට හැප්පුණා කියන තැනකට එන්නේ නැහැ. අසමාහිත මනසේ කාමරාග මනසේ ස්වභාවය තමයි බාහිර වස්තු ටික නිල කරලා තියෙන එක. කියන්නේ දැන් ලී කෑල්ල කයට වැදුනොත් මේ ලී කැල්ල කයට වැදුනහම කය තැලිච්ච තැන විඳිනවා මිසක ලී කැල්ල විඳලා නැහනේ. නමුත් අපි හිතන්නේ මේ වේදනාව ආවේ මේ රූපේ ඇඟේ හැප්පෙනකොට කියලායි. ඒකයි යම් සවිඥානක හෝ අවිඥානක රූප මේ ඇඟේ හැප්පෙනකොට වේදනාවක් ආවොත් අපේ මෝඩකම ඒ වේදනාව ආවේ මේ රූපෙන් කියන හින්දායි ඒ රූප හොයාගෙන යන්නේ අපි. නමුත් රාග විරාග චේතෝ විමුක්තියේදී අර රූප ටිකෙන් දැකලා හිත මිදුණු, ඒ හිත මිදීම රූපය අතහැරලාම යන. එදා ඉඳලා මේ ස්පර්ශ ආයතන හයේ කුමන ආයතනයකට ගැටුණත් ස්පර්ශයෙන් ඇතුල් පැත්තේ ටික ප්‍රකටයි මිසක, ඒ කියන්නේ කයට ගැටුණොත් මේ ස්පර්ශ නිසා වේදනාව ආවා කියන තැනට නුවණයි මිසක ස්පර්ශයෙන් මෙහා පැත්තේ දැන් අහුවෙන්නේ නැහැ. ලී කැලිය හැප්පුණා, කටු කැලිය හැප්පුණා, කෝටු කැලිය හැප්පුණා කියලා. ස්පර්ශ නිසා ඇතිවෙච්ච වේදනාව ගැන නුවණයි. ස්පර්ශයට මේ කය පොට්ටබ්බේ උදව් වෙනවා තමයි. නමුත් එයාගේ සංයෝජනේ නැහැ ඒවට. ඒව නැහැ කියනවා නෙමෙයි. එයාට අදාළ නැහැ මේ කතාව. එයාගේ විපාකයේ තියෙන ස්පර්ශයෙන් ඇතුල් පැත්තේ ටිකක් අල්ලගෙන. එයාගේ ලෝකේ වෙලා තියෙන්නේ. අන්නේ ස්පර්ශය නිසා උපදින වේදනා සංඥා සංඛාර කියන මේ නාම ධර්මයන්ගෙන් එකක් හෝ පිරිසිඳ දැක්කොත් අවිද්‍යාව සම්පූර්ණම නැති වෙනවා. එතකොට ඒක කියන්නේ නුවණ. අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තිය කියලා කියනවා. මේ රූපය කලම දැකලා මිදුණා, ඊට පස්සේ නාම ධර්ම ටික දැකලා මිදුණා. මේ නාම රූප දෙකෙන් මිදුණු දවසට විඥානෙට තිතියක් නැහැ. මේ විඥානය සතර මහා ධාතු රූපේ පිහිටියාම කාම භවය, මේ විඥානය වේදනා සංඥා සංඛාරයන්ගෙ පිහිටියාම රූප අරූප භවය. ඉතින් වෙන ගොඩ යන්න තැනක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යම් කිසි කෙනෙක් මේ ලාමක අකුසල ධර්මයේ නිරෝධයෙන් නිරුද්ධ වෙනන් ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව තියේ ඉන්න තම සන්තකව. නැත්තම් කෙනෙක් සතුව එයාගේ මේ ජීවිතයේ ගතිය මොන එකක් වුණත් මරණයෙන් පස්සේ පිරිහීමක් වෙන්නේ නැහැ. මේ කාරණා ටික දන්නේ නැත්තම් එයාගේ මේ ගතිය සුබ පැත්තට තිබුණත් අසුබ පැත්තට තිබුණත් අසුබමයි. ඒ නිසා පුද්ගලයේ තීරණය කරන්න එපා. පුද්ගල සංඥාවේ පුද්ගලයේ දකින්න එපා. පුද්ගල භාවයේ ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨයි කියලා පහදින්නත්, හොඳ නෑ කියලා අපහදින්නත් එපා. මෙන්න මෙහෙම ලෝකයට නොපෙනෙන ධර්ම ධාතුවක් තියෙනවා කියලා බුදුරජාණන් කියනවා. නිසා ඔගලන්ට මතක් කරන්නේ බාහිර දෙයක් දැකපු පමණකින්, කෙනෙක් දැකපු පමණකින් අපහදින්න එපා, පහදින්නත් එපා. පැහැදීම හෝ අපැහැදීම ඇති කරගන්න ධර්මයෙන්ම මිම්ම කරගන්න, ධර්මයෙන්ම ඉලක්කය කරගන්න. එතකොට තමන්ගේ ජීවිතේ කලකිරෙන්න තැනක් නැහැ. පුද්ගලයෙක් වටා ගෙතෙන ශ්‍රද්ධාවත් බොහොම පටුයි. පුද්ගලයෙක් එක්ක බොහොම පැහැදීමෙන් ඉන්නකොට පුද්ගල අඩුපාඩුවකදී ශනිකව අපහදිනවා. නමුත් ධර්මය කෙරෙහි පැහැදීමක් ඇති වෙන කෙනා අපහදින්නේ නැහැමයි. මම පැහැදීමක් ඇති වුණේ මේ ධර්මපරියායට. මේ ධර්මපරියාය මට වටි. මේ ධර්මපරියාය ජීවිතයයි කියන තැනක. ඒ නිසා ලෝකයා මනින මින්ම මනින්ද හුරු නොවි මේ ධර්මය කියන තැනට හිත තබල ජීවිතය හැම දෙයක්ම මනින්ද හදාගන්න කියන එකත් මතක් කරනවා. ඉතින් අමාරු වුණත් අපහසු වුණත් දුකින් ඈතර වෙන්න තියෙන මාවත මේ විදිහටමයි තියෙන්නේ. අපි සසරදිත් හුරු පුරුදු කරලා තියෙන ගතිය අඩු හින්දායි අපිට අමාරු. හැබැයි නෙයිය කියලා කියන්නේ නිව එයාට දත හැකි, දැනගත හැකි. කල්යාණ මිත්‍ර ඇසුරු කරමින් ධර්මයේ අහමින් අහන දේ නැවත නැවත හිතමින් හුරු පුරුදු කරලා හුරු පුරුදු කරලා නැවත 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 මේව දැනගත හැකි. ඒ දැනගෙන මේ සසර දුකෙන් මිදෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමන් දුබල නම් තමන් තේරුම් ගන්න ඕනේ අපි මෙච්චර දුබලයි. අපි මේ දුබලකම දුරු කරන්න පුළුවන් දුරු වෙන තැනක් අපි ඇසුරු කරගන්න ඕනේ. අපි දුබල බව දැන දැනත් දුබල බව තව ප්‍රපාතයකට, තව දුබල බවට යන පරිසරයක් නෙමෙයි අපි තෝරගන්න ඕනේ. අපිට තේරෙනව නම් මේ ටික මට තේරෙන්නේ නැහැ. හරිද වැරදිද කියලා කෙනෙකුට බයින්ඩ හොත් ඒ තැන අයින් කරලා යන්නවත් මම තාම දක්ෂ නැහැ. ඒ මේ කියන තැන මට ග්‍රහණය දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. එහෙනම් මම කරන්න ඕනේ මොකක්ද? මේක ග්‍රහණය කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ බලන්න බෝසත් කාලෙම හොඳ උත්තරයක් දුන්නා අපිට. කින් කුසල ගවේසි කින් සච්ච ගවේසි සත්‍ය මොකද්ද කුසලය මොකද්ද කියලා හොයන්න මාලිගාවෙන් බැස්සා. බැහැලා අනුක්‍රමෙන් ගිහිල්ලා ආලාර කාලාම ළඟට ගියාම එයාගේ සමය මොකද්ද කියලා හොඳට ඉගෙන ගත්තා. අහගත්තා. එයා තොල සොලෝපු පමණකින්ම පාඩම් හිටින මට්ටමටත් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔබගේ සමය ඔබගේ දර්ශනය කෙතෙක්ද කියනකොට ආකින්චායතනය දක්වා කිව්වා. ඊට පස්සේ මෙයා හුද්දට බෝසතන් වහන්සේ ප්‍රායෝගික කියන තැනම උපදවාගෙන වාසය කළා. උපදවාගෙන වාසය කළ තව තිනවද නෑ මෙච්චරයි. අහන පමණකින් නතර කරන කියන තැනකින් උපදවාගෙන වාසය කළ මේක නිවන වෙන්න බෑ මේක උපදි සහිතයි කියලා දැකලා ගියා. ඊට පස්සේ උද්දක රාමපුත ගාවටත් ගිහිල්ලා ඒත් ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඉගෙනගෙන නේව සංඥා නා සංඥායතනය දක්වාම හිත වැඩුවා. ඒ කියන තැන දක්වාම ගියා. දැනගත්ත විතරක් නෙවෙයි තමන් නුනු වෙන තැනට ගියා. මෙච්චරයි තියෙන්නේ කිව්වා. මේක නිවන නෙමෙයි කියලා ගියා. ඒ වගේ දැන් ඕගලන්ටත් පුළුවන් නම් තියෙන ශේෂ්ත්‍රය මේ මුළු කාම භවයේම යතහ භූත ස්වභාවය ස්කන්ධ මාත්‍රයක් නැත්තම් සතර මහා ධාතුව පිරිසිඳ නොදකින කම නිසායි අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන් රෙදී මුතුමැණික් කියන ටිකක් ඕගලන්ට ඇසුරු කරගෙන දුක් විඳින්න වෙලා තියෙන්නේ කියලා මම පෙන්වනවා. සතර මහා ධාතුව මෙන්න මේ විදිහට හිත තබලා බලලා සතර මහා ධාතුව පිරිසිඳ දැකලා මේ ටිකෙන් මෙදෙන්න පුළුවන් කියලා පෙන්වනවා. ඕගලන්ට තේරෙන්නේ නැත්තම් තේරෙන ක්‍රමයේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒ කියන දෙන්න පැමිණ වාසය කරන්න බලන්න. එතෙන්ට එන්න. ඇවිල්ලා මේ ක්‍රමයේ විමුක්තිය නෙවෙයි නම් යන්න පුළුවන්. නමුත් තියෙනවා ශේෂ්ත්‍රය. අපි අහේතුකව යන්නේ නැත්තම් අපි යන කාරණාව සාධාරණයි සහේතුක නැහැ. හැබැයි එක දෙයක් මම බය නැතුවම කියනවා. වර්තමානයේ තුල ඉස්සර මූදියන මනුස්සයන්ට තිබිලා නැහැ මේ අද වගේ ওই මාලි මානෝ එක යන්ත්‍ර තිබිලා නැහැ දිසාවක් හොයා ගන්න. නැව්වල යන මිනිස්සු පහසු ළඟපාත ගොඩබිම හොයා ගන්න තියෙන පහසු ක්‍රමය තමයි කපුටු අරගෙන යනවා. මූදේ මැදට ගිහිල්ලා ගිහිල්ලා ද වතුර කෑඹේ මෙහෙම අඩුපාඩු තියෙනකොට ගොඩබිමක් ළඟපාත තියෙනවද කියලා හොයා ගන්න කරන්නේ මොකද්ද? කපුටව අහකට අරිනවා. කපුට උඩට ගිහිල්ලා උතුරු පැත්තට යනවා. ගොඩබිමක් නැත්තම් ආයෙත් එනවා. ඊට පස්සේ දකුණු පැත්තට යනවා. ගොඩබිමක් නැත්තම් නැගෙනහිර පැත්තට යනවා. බටහිර පැත්තට. හතර දිසාවම ගොඩබිමක් පේන මානෙක නැත්තම් ආයෙත් නැවේ කුපාටම එනවා. ඔහොම ගිහිල්ලා යම් දිසාවකින් යන්නම ගියොත් ආවේ නැත්තම් එයා දන්නවා මේ ගොඩබිමක් මේ ළඟපාත කියලා. නැබැයි මේ පැත්තට අරුල යනවා. ඔහොම තමයි ඊතර දිසා හොයාගෙන තියෙන්නේ. ඒ වගේ වර්තමානයේ බය නැතුව එක දෙයක් මම කියනවා. මොකද්ද ඕනම කෙනෙක් නිවන් දකින්න කියලා යන්න කොහේ ගියත් පුතේ අන්තිමට මේ මාර්ගයටම එන්න වෙනවා. මංගාවට නෙමෙයි මේ කියන ක්‍රමයට එන්න වෙනවා. රූපේ පිරිසෙන් දැකලා කාමය අතහරිනවා කියන මේ පර්යාය වෙනස් වෙන්නේ නැහැ. වෙන ක්‍රමයකට නෑ ඕනම තැනකට. නමුත් මේ නැවටම එන්න වෙනවා. නාම ධර්ම ටික පිරිසිඳ දැකලා අවිද්‍යාව දුරු කළ රූප රූප භාවයේ මිදෙන්න තියෙන කියන ටික වෙනස් වෙන්නේ නැහැ. මාර්ගය ගොඩක් නැහැ. මාර්ග වෙනස් වෙන්නේ නැහැ. දේශනා වෙනස් වෙනවා ඇති. වර්තමානයේ සුලබ නැහැ පුතේ. ඉතින් ඒ නිසා මම කොහොම මෙවියක මතකන ඕගලන්ට ඇත්තටම පින ඇති සද්ධාව තියේ. පින තියෙන නිසායි මේ හැම දෙයක්ම දාලා ආවේ. ගොඩාක් බුද්ධිමත් වෙන්න. අර එක ස්වාමීන් වහන්සේ නමක් කිව්ව මේක මගේ උපමාවක් නෙමෙයි. හැබැයි ඒ උපමාව බොහොම තාත්විකයි. ඉක්මනට ගමනක් යන්න පයින් යනට වඩා ඉක්මනට යන්න වාහනයකට නගින්න. හැබැයි වාහනේ ඇතුළේ දුවන්න යන්න එපා කියන කාරණාව ඉක්මනට යන්න කියලා කොළඹට ගාල්ලට යන්න ඉක්මනට යන්න සමහරට එක්ස්ප්‍රස් බස් එකකට කෝච්චියකටත් නැග්ගා කියන්නකෝ. හදිසි වැඩිකමට කෝච්චිය ඇතුළේ දුවන්න හැදුව බස් එක ඇතුළේ දුවන්න හැදුව තියෙදෙයිද? නිවන් දකින්න එකත් එහෙමයි. අප්‍රමාදීව එන්න කටයුතු කරන්න. කෝච්චිය බස් එකේ දුවන්න හදනවා කියන එක සහේතුක නැහැ. ධර්ම විනය ඉගෙන ගන්න ආවහම ඒක ඇතුළෙත් හදිසි කියන එක තාත්වික නැහැ. අද මේ මෙහෙම නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒකයි නිසෙන් වෙන් වෙලා ඉන්න හැම රැයක් ගානම දුකට අපති හාමුදුරු වෙනකොට. ඇයි? එයා තනියම යැපෙන්න දන්නේ නැහැ. තනියම ඉන්න සුදුසු නැහැ. ඔගොල්ලෝ දන්නවද තනියම ඉන්න සුදුසු කෙනා කවුද කියලා? ඉන්න පනවලා තියෙන මේ ශාසනය කාටද කියලා? ඇයි බුදුරජාණන් වහන්සේ අකරුණාවද? නෑ, හිතු මතේට ඇවිදින්න හුරු වෙච්ච ඇවිදින මනසට හරියන්නේ. ආචාර්යන් වහන්සේලා ගාව, උපාධ්‍යන් වහන්සේලා ගාව අවුරුදු 5ක් ඉඳලා ධර්ම විනය ඉගෙනගෙන නිස සමාදන් වෙන්නේ ඒ සමාදන් වෙච්ච ගුරුවරයා ගාව ඉඳලා ප්‍රගුණ කළ ගුරුවරයාට පාවා දිය යුතු දහම් කොටස් ටිකක් තියෙනවා. ඒ දහම් කොටස් ටික පෙන්වපු දවසට නිස්සේ මුක්තයි. නිසෙන් මිදෙනවා. කැමති තැනක එයාට යන්න පුළුවන්. එයා නිදහස් ඉස්සුවා. අරණ්‍යයකට, හිස් ගෙයකට, ගල් වෙනකොට කැමති තැනකට ගිහිල්ලා පිණ්ඩපාත කරගෙන බණ භවනා කරගත හැකි. එයා ජීවත් වෙන්න දන්නවා. යැපෙනවා. යැපෙන්න දන්නවා. එයාව එතකන් රැකගෙන තියෙන්නේ එයා දන්නේ නැති කම හින්දා. ගියොත් අතරමං වෙන නිසා. නමුත් අර ටික නිස්සේ මුක්ත ධර්මතාව ටික පාවලා දුන්නට පස්සේ ගුරුවරයාට එයාට යන්න පුළුවන්. කැලේ නැත්තම් ඊට පස්සේ තව අවුරුදු 5ක් දීලා තියෙනවා කෙනාට හිත වඩන්න, බණ භාවනා කරගන්න. ගුරුවරු ගාව ධර්ම විනය අවුරුදු 5ක් ඉගෙන ගත්තා. අවුරුදු 5ක් නිත්‍ය මුක්ත ධර්ම පෙන්නලා ගිහිල්ලා අප්‍රමාදීව බණ භාවනා කරනවා. මෙන්න මේ වස් 10ක් ගිය ගුරුවරේ සුදුසුයි ගෝලයක් මහාන කරගන්න. ගෝලයක් මහාන කළාම එයාව හදන්න තේරෙනවා. දන්න ධර්මයේ තිගෙනගෙන තියෙනවා. ධර්මයේ පුරුදු පුහුණු කරන හැටි ප්‍රායෝගිකව කළා තියෙනවා. පැවිදි වෙන කෙනෙකුට සසර දුකින් ඈතර කරවන්න පුළුවන්. මේ ධර්මතාවයක් තියෙනවා. නමුත් මේ ශාසනයේ පුතේ බොහෝ කාලෙක ඉඳලා ශාසනයේ තියෙන යථා ස්වභාවයේ ඈතටම ගිහිල්ලා දැන් තමයි ටික ටික ආපහු හදාගෙන ඉන්න වෙලා තියෙන්නේ. අපි කිව්වොත් මහනුවර යුගයේ වෙනකොට උපසම්පද හාමුදුරු නමක්වත් නැහැ මේ ලංකාවේ. නොයෙක් විදිහේ මිෂනාරි බලපෑම් වලින් යුක්ත වෙලා මේ පිටක පොත් පිච්චලා ගිනි තියලා පන්සල්වත් නැහැ. අන්තිමට ගණින්නාන්සලා කියලා කොටසක්. ඒද සංඝයාට මේ ශාසනයට ආදරේකම. ත්‍රිපිටක පුත්පත් ගල්ලෙන් ගල් ගුහාවල් වල ගල් පතුරු වලින් වලවල් හරලා මේ වගේ කැලේ ඇතුල් වල හංගලා තියලා ගිහි ගෙදර ඉන්නවා. හොරෙන් ගිහිල්ලා අරව ටික ආරක්ෂා කරලා විටිමිට බලා ගන්නවා. මෙයා ගිහි ගෙදර ඉඳගෙන කරන්නේ අර ටික රැකගන්න එක. ඔහොම ආපු කාලයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මහන වෙලා සාමණේර හාමුදුරුවරු විතර උපසම්පදාව කියලා එකක් ඇත්තටම නැහැ. නැති වෙච්ච තැනක් තිබුණා කියලා. අද මේ ටික ටික නැගිටගෙන ඉන්නේ ඊට පස්සේ නැත්තටම නැති වෙලා. ඊට පස්සේ මේට අවුරුදු 200 ගානකදී ඉස්සෙල්ල තමයි සියන් දේශේ ඉඳලා ආපහු උපාලි හාමුදුරුව මුල් වෙලා උපසම්පදාව ලංකාවට ගෙනල්ලා තියෙනවා. ගෙනාවට පස්සේ ලංකාවවත් දන්නේ නැහැ. පාත්‍රයක් පිටන්නේ කොහොමද? සිවුර හොල්ලු බැඳ කරන්නේ කොහොමද? මතපතක විදියට ওই වතුරු විල්ල ඒ වගේ නායක හමුරු ගොල්ලෝ කට්ටිය අටුවාවල් බල බල පොත්පත් බල බල විවා කරලා මෙහෙම සිවුරු බ්‍යන්ත කරන හැටි කරන්න ඕනේ මෙහෙමයි සිවුරු මේ පාත්‍ර කළු කරන්න ඕනේ ওই විදියට මේ පෙනෙන මානෙක හදාගෙන 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 ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි පැවිදි වෙන යුගය වෙනකොට ඒ කියන්නේ මේක අවුරුදු 20කට විතර ඉස්සරහ ගත්තාම එතනින් එහා පංචස්කන්ධය කියලා කිව්වේ මේ ශරීරෙට මේ එක්ෂණික අරමුණක් අරමුණක් ගන්න ස්කන්ධ පංචකය තියෙනවා කියනකොට මට තාම මතකයි මට බැන්නේ අමුතු බණක් කියනවා විනයවර්ධන කෙනෙක් උන් ඔහොම බැන්නේ මේ ලෝකේ දන්නේ නැහැ මේ මොන ස්කන්ධ පංචකය මේ ත්‍රිපිටකයක් දන්නේ නැහැ අපි පැවිදි වෙන කාල වෙනකොට මේ දිනුනලා 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 එන කාලේ දැන් අවුරුදු 15ක් 20ක් අතර කෙටි කාලයක්. හැබැයි ඒ නිසා දැන් අර ධර්මයේ හැදුනට නියම ක්‍රමයක් සාසනේ පැවැත්ම නොතිබුණුකම ඒ විදිහටම තාම ටික ටික යනවා ඒවත් හැදෙන්න ඕනේ. කියන්නේ මහාන වෙච්ච ගමන් කැලේකට යනවා පාත්‍රයක් අරගන්නවා ඔහොම ගියොත් තමයි මහානකම වගේ තැනකින් ඉන්නේ. නමුත් මගේ එක ඉලක්කයක් තියෙනවා පුතේ. අපවත් වෙන්න කලින් මේ බුද්ධ ශාසනේ අපි අපවත් වුණත් මේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පිරිසිදු ශාසනේ ලෝකෙ පිහිටන පරපුරක් හදනවා කියන එක ආචාරශීලී ගුණ සම්පන්න නියම ධර්මයෙන් යුක්ත නියම හැදියාවෙන් යුක්ත පිරිසක් හදනවා කියන එක මම දන්නවා. මම අවංකවම දරන මේ සත්පුරුෂ උත්සාහයට බුදුහාමුදුරන්ගේ ශාසනය බේරගන්න ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙන සත්පුරුෂයෝ හම්බ වෙයි මට. ඒතෙක් මම කිසිම කෙනෙකුට බල කරන්නේ නැහැ. කැමති කෙනෙකුට ඕගොල්ලෝ අතර වුණත් මගේ යුතුයකට කරනවා. ඕන කෙනෙකුට කැමති නම් යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. බල කරන්නේ කිසිම වෙලාවක මම කච්චතරක් කිව්වේ ඒගොල්ලන්ට කියලා තියෙනවා. කිසිදු කෙනෙක් අවශ්‍ය නැහැ මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට කැපකිරීමක් කරන්න පුළුවන් නිකන් කෙනෙකුට නෙමෙයි. එයාට සේවයක් කරන්නත් එයාට පිනක් තියෙන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයට උපස්ථානයක් කරන්න ලැබෙන්නේ නැහැ හැම කෙනෙකුටම. අපේ තියෙන ගති හදාගෙන ශාසනානුලෝම ජීවිතය හදාගෙන ඉදිරි සංඝ පරපුරට අපිට තිබුණු අඩුපාඩු ඇති නොවන විධිය ප්‍රතිපදාවක් හදන්න මුල් වෙන කට්ටියට ගොඩාක් අපහසුතාවක් ඇති වෙයි. නමුත් ඒ අපහසුකම් මැද්දේ හරි යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කාලයක් නිර්මලව පිහිටා හිටන වටපිටාවක් හදන්න පුළුවන් නම් උදව් කරන්න උදව් වෙයි නම් ඒකද පිනා. ප්‍රස්තිය දුගහන මනසට කවදාත් මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අද දවසේදී අපි තාම ලදුරු පුතේ දැන් අපි තමයි මෙහෙම හරි වර්තමානයක මේ හිත වඩවඩ ත්‍රිපිටකේ බල බල හිත හිත මේක හදාගෙන හදාගෙන එන්නේ මේ අපි එක කණ්ඩායම. මේ උත්සාහය හැමතැනකම නෑ. නමුත් වරදින්නේ නෑ. නමුත් පිනින මානෙට මද ඇවිල්ලා තියෙනවා. ජීවිතේ සතුටු වෙන්න පුළුවන් මට්ටමට ආශ්‍රේක්ෂය වෙන ප්‍රතිපදාව කුපුදින මට්ටමට ඇවිල්ලා තියෙනවා. අමාරු කොටස පහු වෙලා අපි තියෙන්නේ. ඉතුරු ටික ඒ තරම් අපහසුවක් නෑ කරගන්න. ඉතින් මම මතක් කරන්නේ දුවන්නම් වලේ දුවන සමාජ රටාවට එකතු වෙලා බාහිර ස්වરૂපයන් දිහා බලමින් තර්ක විතර්ක කර කර මේ ශාසනයට උපස්ථානයක් උපකාරයක් කරන්න බෑ. නමුත් ඕගොල්ලෝ හොඳට ශාසන ප්‍රතිපදාව කියවලා බලන්න. බුදුරජාන් වහන්සේගේ කාලේ ඉඳලා ශාසනය ආපු හැටි කොහොමද කියලා බලන්න. ඒ පැවිදි වෙච්ච අය ආචාර්යන් වහන්සේලා උපාධ්‍යන් වහන්සේලා කෙරෙහි තිවි හිමියෙන්ම බොහෝම ගෞරවයෙන් ළඟ ඉදලා හොඳට ධර්ම විනය ඒගොල්ලෝ හරි උපායසී දෙන්නා. අනිත් අයගේ හිත දිනාගෙන කොහොම හරි ධර්ම විනය දෙක උකහා ගන්න ඈ උදුරලා ගන්න උරුලා ගන්නව සාරේ කොහොම හරි අරගෙන ජීවිතේ හදාගෙන බාහිර අඩුපාඩු ටිකත් හදාගෙන ඈ ශාසනේ නිර්පද්‍රිත නිර්මලව අරගෙන ආවා. නොයෙක් බලපෑම් මත බාහිරයට වැටුණු මේ ශාසනය දැන් ආපහු අපිට හදන්න වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ ධර්මයේ වගේම තමයි අපේ චර්යා පැවැත්මලුත් අපිට හදා ගන්න වෙයි. ඉතින් ඕගොල්ලන්ගේ කැමැති කෙනෙකුට මම මතක් කරන්නේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙන මේ සංසාරයෙන් එතර වෙන්න වෙරවිදිය දරන පුද්ගල අතරින් අවංකවම කරනවා අපි. අතුපාඩු පුතේ අපේ ජීවිතවල තියෙන පුළුවන්. තාම මම උනත් කියන්නේ මම යන ගමනේදී හම්බ වෙන පණිඩේ මේ කියන්නේ. ඒ බඳු පැවැත්මක් තුල සෑහීමටපත් වෙන්න පුළුවන් කෙනෙකුට මේ ඇසුර ඉඳගෙන ධර්ම විනය ඉගෙනගෙන හැදින්න පුළුවන්. මම එක දෙයක් මතක් කරනවා එදත් එමය අදටත් එමය මගේ යුතුයකම් ටික මම කොහොම හරි කරලා තිනවා. ඒ සමය වෙනකොට මං කෙරෙහි විශ්වාසකින් බලාපොරොත්තුවකින් ආවන යම් කිසි කෙනෙක් කිසිම කෙනෙකුට මං ඒ විශ්වාසය කඩ කළේ නැහැ තාම. අනිත් හැම තැනකටම වඩා ධර්මයෙන් සාධාරණයක් කළා ධර්මයෙන් මතු කළා කොහොම හරි මං දීලා තිනවා දෙනවා. ඒ යුගවල මං එදත් මතක් කළේ මම සම්මා සම්බුද්ධ නෙමෙයි. ඒ හින්දා මගේ නුවණේ අඩුපාඩු කීපිටේ මමත් ඔයගොල්ලෝ වගේම කෙනෙක්. මට එකපාරට මේ ඔක්කොම ධර්මතා තේරෙන්නේ නැහැ. කලින් කලට හිත වඩන්න වඩන්න හිත වඩන්න වඩන්න තමයි පෙර පිනකට මට හැබැයි එළි වෙනවා මේවා ටික ටික හිමේ. ඒ හැම දෙයක්ම කියලා දීලා ඉන්න අයගේ සිහි නුවණ මං හදනවා. ඒකට මටත් කාලයක් යනවා ඔයගලන්ටත් කාලයක් එයි. එතෙක් ඉවසීමෙන් ශාසනය වෙනුවෙන් ධර්ම වෙනුවෙන් ඉන්න පුළුවන් අයට ඉන්න පුළුවන්. ඒ අය කෙරෙහි මගෙන් කෙරෙන්න පුළුවන් යම් තාක් උපකාරයක් තියෙනම් පුතේ මම දිව්‍ය ඇති තාක් මට පුළුවන් දේ මං කරනවා. මට බැරි දේ මං කරන්නේ නැහැ. මම බොරු කරන්නෙත් නැහැ. මට බැරි දේ මං බෑම කියනවා. පුළුවන් දේ පුළුවන්ම කියනවා. හරි දේ බය නැතුවම හරි කියනවා. හරි දේ මම බොරුවත් බොරු දේ හරි කියලාවත් මං කියන්නේ නැහැ. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියනවා. ඉතින් ඔයගලන්ට තක් කරන්නේ පුළුවන් නම් මම මේ කියපු ටික කළා බලන්න. කොල්ල මේකෙන් යම් සිති මානසික සංවර්ධනයක් නොලබුණු දෙවරක් නැතුවම ඔයගොල්ලෝ කැමති ඔක්කොමල වුණත් යන්න. මොකද ඔයගොල්ලෝ ආවේ තව පුද්ගලයෙක් අල්ලගෙන ඉන්න නෙමෙයි. අම්මල තාත්තල දෙමව්පිය සහෝදරය අල්ලගෙන ඔක්කොම අතහැරලා ආවේ තව තැනක් හෝ තව කෙනෙක් අල්ලගෙන ඉන්න නෙවෙයි. ජරා මරණ දුකෙන් ඈතර වෙන්න. ඒ ජරා මරණ දුකින් ඈතර වෙන ධර්මතාවයක් හම්බ වුණේ නැතිනම් ඔගොල්ලෝ යන්නේ. හැබැයි හම්බ වෙලා අපි අදක්ෂ නම් ඔගොල්ලෝ යන්න තව සුදුසු නැහැ. ඔගොල්ලෝ අදක්ෂයි නම් ඔගොල්ලෝ දක්ෂ වෙන්න. ඔගොල්ලෝ දක්ෂ වෙලත් ඒක සුවක්හත නැහැ. තමන්ගේ හිත හැදෙන්නේ නැහැ කියලා තේරෙනවා යන්න සුදුසු. ඒ නිසා හැමෝටම මතක් කරන්නේ බස් එකට නගින්ද බස් එකේ දුවන්න හදන්න එපා. වතුර කේතලයක් වුණත් ලිපේ තිබ්බහම පැහෙන්න වෙලාවක් ගන්නවා බුදු. ඔගොල්ලෝ දන්නවද මේ රූපය දිරනවා වගේම විමුක්ති පරිපාචනීය කියලා ධර්මයක් තියෙන්නේ. විමුක්ති පරිපාචනීය කියලා කියන්නේ මොකක්ද? විමුක්තිය පිණිස මනස මොහු කුරා යන ධර්මතා තියෙනවා. නුවණ කියන එක ටික ටික මෝරනවා බුතේ. සිහිය කියන එක ටික ටික මෝරනවා. ඉන්ද්‍රිය කියන එක ටික ටික ඇතුළතින් මෝරනවා. එකපාරට වැඩෙන්නේ නැහැ. මේ දැනුත් මේ රූපේ වෙනස් වෙනවා. පේන්නේ නැහැ. හැබැයි අවුරුදු 10ක් 15ක් විතර ගියාම ලොකු වෙනසක් ඇඳිලා තියෙන්නේ. දැන් අවුරුදු 20-25 කාලේ අපි තිබුණු ෆොටෝ එකකුයි දැන් ෆොටෝ එකකුයි ගත්තොත් ලොකු වෙනසක් තියෙන්නේ. නමුත් එදා අපිට තේරුන්නේ නැහැ. අදත් මේ වගේ විපරිණාමයට මේ රූපේ පත්වීමෙන් පවතින පේන්නේ. හැබැයි තව අවුරුදු 10ක් විතර ගියොත් අද මේ ස්වභාවය කොච්චර තරුණද කියලා තේරෙයි. ඒ වගේ දවසින් දවස මේ ධර්මතා ඉගෙන ගන්න කතා කරන්න. එදාහනු තේරුණුදී අද තේරෙනවා. එදාට වඩා මේ වචනේ පැහැදිලි. එදාට වඩා මේ කාරණාව පැහැදිලි. කියලා ටිකෙන් ටික තේරෙනවා. අපි බොහෝම බුද්ධිමත් කියලා තාම තේරෙන්නේ. හැබැයි කාලයක් යනකොට තේරෙනවා එදා නොතිබිච්චදී අද තේරෙනවා. එදා අවබෝධ නොවුනේදී අද අවබෝධයි. එදා මම මෙතෙන්ට එනකොට තිබුණ දෙයට වඩා අද මට වෙනස් කියලා හොඳට තේරෙයි පිටපොත. ඒ නිසා හැම දිනම ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එකත් මං කෙරේ යම් විශ්වාසයක් ලැබුවොත් ඒක පළුදු නොවන විදිහට මට පුළුවන් විදිහට ඕගොල්ලෝ එන්න පුළුවන් තාක් මේ ධර්මයෙන් උත්තරය අරගෙන මම දෙන්න කියන කාරණාව මතක් කරනවා. හැම දිනාටම එහෙනම් පෙරුවන් තරණයි. හවසට භාවනා කරන හැටි ටිකක් අපි පුරුදු වෙමු. සති නිමිති හිත තියාගන්න හැටි, ඒ වගේම සති නිමිති තියාගෙන අරමුණු විචාරණා කරන